ස්වාමීන් වහන්සේ දේශනා කරන වනපදයක් සරණ යන්න.
2016 වසරේ 7 මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන බුදුරජාණන් වහන්සේ ලොවට පෙන්වා වදාළ භාවනාව විදර්ශනා භාවනාව. ඒක තමයි ප්‍රධානම භාවනාව. ඒ සමතේ ප්‍රගුණ කරලා අය සමහර වෙලාවට ඒත් විදර්ශනාවට එන්න ඕන. අපි කුමක් යනද විදර්ශනා කරන්නේ? අපට බාධකයක් වෙනස පවතින යම් දෙයක් වේද? එයයි විදර්ශනා නොවනින් ප්‍රහාණය කරන්නේ, දුරු කරන්නේ. විදර්ශනාව තුළදී අපිට ලැබෙන වාසිය තමයි අපි දකින් නැති දේ දකින්න පුළුවන්කම ලැබෙනවා. වටහා ගත්ත නැති දේ වටහා ගන්න හැකියාව ලැබෙනවා. මෙතෙක් කාලයක් නොදැනුණු දේ දැනගන්න හැකියාව ලැබෙනවා. අපහැදිලි දේ වඩා විනිවිද භාවයකින් යුක්තව පැහැදිලිව දකින්නට අවකාශය ලැබෙනවා. දැන් ලෝකෙ ගැන විදර්ශනාවක් තිබ්බට මිනිස්සු ළඟ තමන්ගේ හිත ගැන විදර්ශනාවක් නැහැ. තමන්ගේ හිත ගැන විදර්ශනාවක් කරනක තමයි මේ විදර්ශනා භාවනාව. පංච උපාදානස්කන්ධය ගැන සොයා බැලීම, ඉන්ද්‍රියන් පහ ගැන හොයා බැලීම, සයවෙනි ඉන්ද්‍රිය ගැන සිත පිළිබඳව සොයා බැලීම තමයි මේ විදර්ශනාව. මනසේ මතුවන හැම ස්වභාවයක්ම ඔබේ විදර්ශනාවට ලක් විය යුතුයි. කොයි වගේද කියනවා නම්, අර ගේට්ටුවක් ඉදිරියේ ඉන්න ආරක්ෂක නිලධාරී එයා ඇතුල් වෙන අය පිළිබඳවත්, පිට වෙලා යන අය පිළිබඳවත් එයා හරියටම සටහන් කරගන්නවා, හඳුනා ගන්නවා, පරීක්ෂා කරලා බලනවා. ඔබේ මනස ඉදිරියේ ගේට්ටුව ළඟ ඉන්න අර ආරක්ෂක නිලධාරියා බවට පත් වෙනවා. මනසින් එළියට එන දේත් ඔබ දන්නවා, මනසට ඇතුල් කරගන්න දේත් ඔබ හොඳින් පරීක්ෂා කරගන්නවා. හඳුනා ගන්නවා, මනාකොට අවබෝධ කරගන්නවා. අකුසලයේ ප්‍රහාණය කරන්න පුළුවන්, කුසලය ඇතුල් කරගන්න පුළුවන්. පාපය ප්‍රහාණය කරන්න පුළුවන්, තින ත්‍රි කර ගන්න පුළුවන් කම තියෙනවා. ඒ විදිහට පරීක්ෂාවෙන් ඉන්න කෙනෙකුට ඊළඟට එතනින් එහාට ගිහිල්ලා එයාට පුළුවන් කම තියෙනවා සම්පූර්ණයෙන් මනස නිදහස් කරන තත්වයට තමගේ මනස දියුණු කර ගන්න, අවබෝධ කර ගන්න හැකියාව තියෙනවා. නුවණින් බලන කල, විද්‍යාවෙන් බලන කල අවිද්‍යාව පවතින්නේ නැහැ. විද්‍යාවෙන් බලන කල අවිද්‍යාව පවතින්නේ නැහැ. අපේ මේ අධ්‍යාත්මික සිතුවිලි චේතනා පරම්පරාවේ තියෙන අවිද්‍යාත්මක ස්වභාවය. විද්‍යාව උපදවාගෙන බලන කල රවට්ටන්න බැරි වෙනවා. රැවටෙන්නේ නැති වෙනවා. හොඳින් මැණික් පිළිබඳව දන්න මිනිස්සුන්ට මැණික් පිළිබඳව බොරුවක් කරන්න බෑනේ තව කෙනෙකුට ඇවිල්ලා. බොරුවක් කරනකොටම එයා කියනවා මේක මේ මැණික් ගලක් නෙමෙයි, මේක මේ වෙන වර්ගයක්, මේ වෙන ගල් වර්ගයක් හදපු එකක්, මේ මට්ටම් කළා, මේ පාට කළා තියෙන්නේ මේක, මේකට අපි රැවටෙන්නේ නැහැ. එහෙම කියන්න හේතුව එයා අවබෝධයෙන් සිටියා. අනවබෝධයෙන් ඉන්න කෙනෙක් ළඟට මේක ගලගෙන එනවා. එයා රැවටෙන්නේ නැද්ද? එයා රැවටෙනවා. ඒ වගේ තමයි සිත පිළිබඳව, ලෝකයේ පිළිබඳව, අධ්‍යාත්මය පිළිබඳව, බාහිරයේ පිළිබඳව පූර්ණ අවබෝධයකින් අවදීකින් ඉන්න කෙනෙකුට මේ සිතේ හටගන්නා වූ ඒ චේතනා කර්ම තිබුණට ඒවයින් රවට්ටන්න පුළුවන්කමක් ලැබෙනවා. මේවා මාරයාගේ ධර්මතා, මේ මාරයාගේ දූවරු, මේ මාරයාගේ පුත්‍රයෝ, මේ මාරයාගේ වැඩක් වශයෙන් එයා දකිනවා. දකිලා නොඇලී ඉන්න තැනට එයා කටයුතු කරනවා. නොගැටී ඉන්න තැනට කටයුතු කරනවා. නොඇලෙන ගුණයක් හිතේ තියෙනවා නම් ගැටීමක් අවශ්‍ය නැහැ. ගැටීමක් පවතින්නේ ඇලීමක් සමගමයි. එනිසා නොඇලෙන ගුණය තියෙන කෙනාට ගැටීමක් අවශ්‍ය නැහැ. මේ මොහොතේ ඔබේ මනසේ තත්වය, ස්වභාවය, වටපිටාව ඔබ හොඳින් හඳුනා ගන්න. සංසුන් නම් සංසුන්. අසංසුන් නම් අසංසුන්. අවුල් සහගත නම්, පීඩාකාරී නම්, වේදනාකාරී නම්, දුක්ඛදායී නම්, අනේක විද ස්වභාවල් තියෙනවා මනසේ. ඒ ස්වභාවය මේ මොහොතේ හඳුනා ගන්න. ඊළඟට ඒ ස්වභාවයට හේතුකාරක වූ පසුබිම ස්වාධනයන්. බොහෝ වෙලාවට ඒකට හේතුකාරක වශයෙන් ඔබ බාහිර කෙනෙක් ගැන හිතනවා වෙන්න පුළුවන් මේ කෙනා නිසා මේක කියලා නෑ. ඔබගේ මනස පිහිටවන ක්‍රමවේදය නිසායි ඔබට එය දේ ඇති වෙලා තියෙන්නේ කියලා කල්පනා කරන්න. අපිට හැකියාව තියෙනවා බාහිර දේවල් පෙනීම නිසා ප්‍රසන්න බවක් හෝ අවුල් සහගත බවක් තියෙනවා නම් අපි ක්ෂණිකයෙන් කරන එක දෙයක් තියෙනවා. ඒ තමයි ඒ බාහිර දේවල් වෙනස් කරන්න යන්නේ නැතුව අපි අපේ ඇස් දෙක පියාගන්නවා. දැන් ඇස් දෙක පියාගත්තාම අපිට බාහිරේ තියෙන සියල්ලම පේන්නේ නැතුව යනවා. ඒ වගේ ලෝකය අපිට මුළු මහත් ලෝකයම නිවැරදි කරන්න බෑ. ඒ නිසා අපි අපේ මනස ළඟ අපි නිවැරදි කරගන්නවා. අර කීමද කියන්නේ වැස්සක් වහිනකොට අහසක් වැහෙන්න කුඩයක් හදන්න බෑනේ නේ. නමුත් සමානතමේ සිටින්නට කුඩයක් සාදා ගන්නට පුළුවන් කියලා. මෙන්න මේකයි නිවන් මඟ තුලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අන් අය කළ නොකළ කී දේ පිළිබඳව හොය හොයා ඉන්න එපා. තමන් කරන කියන දේ තමන්ගේ ස්වභාවය පිළිබඳ අවබෝධයටපත් වෙලා තමා නොතමේ ඉන්න කුඩයක් හදාගෙන තමන්ගේ මනස අටලෝ දහමෙන් කම්පිත නොවන මට්ටමට ගොඩනගා ගත්තට පස්සේ ඔබ සුදුස්සෙක් බවට පත් වෙනවා. අනිත් අයටත් මේක කියලා දෙන්න. එක එක මනුෂ්‍යාව නිවැරදි වුණාම මුළු සමාජයක්, රටක්ම, ලෝකයක්ම නිවැරදි ඒ විට. මනුෂ්‍යයා කොතරම් නිවැරදි කරන්නට උත්සාහ කළත් නිවැරදි කරන්නට බෑ. හේතුව මනුෂ්‍යාව මුලාවටපත් කරන ප්‍රධාන ධර්මතාවය තමා සතුව තියෙන තාකා. ඒ තමයි මම මම කියලා රැස් කරන ගුණ කරන ශක්තිය, මමත්වය, හෙවත් සක්කාය දිට්ඨිය. ඒ දිට්ඨිගතව ඉන්න හැම මිනිස්සෙක්ම දිහා බලන්න ඕන. සත්වයෙක් හැටියට ඒ සත්ව ගතිය ඉක්මවපු කෙනෙක් තමයි ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ. සත්ව කියන ගතිය, පුජ්‍යල කියන ගතිය ඉක්මවපු කෙනෙක්. අය එනිසා මනුෂ්‍ය සතා, සිරිසන් සතා. මනස තරමක් උසස් තිරිසන් සත්‍යයට වඩා සුඛ දුක්ඛ උපේක්ෂාවන් වල යම් මට්ටමක උසස් අන්දමින් දකින්න පුළුවන් නිසා මනුස්ස. හැබැයි මනුස්ස සත්ව මනස උසස්, ඒ සත්ව ගතිය නිදහස් වෙලා නැහැ. ඒ සතා කියන ගතිය තියෙනවා. සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය ඉක්මවන්නේ ධර්ම අවබෝධය සමග. ඒ නිසා සත්ව ගතිය තියෙන මනුෂ්‍ය ආශ්‍රය කරනකොට අපි කවුරුත් ඉතාම පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඕන. මොකද හේතුව මෙයාලග සත්ව ගතිය තියෙනවා. හොඳයි, සමාජයේ මේ සත්ව ගතිය තියෙනවා කියලා ඔප්පු වෙන්නේ නැද්ද? පැහැදිලි වෙන්නේ නැද්ද? සමාජයේ ඔබ පවතිද්දී කියනවා. ඒ විදිහට අපිට ඒව තේරුම් කරගන්න පුළුවන්. මේ තමයි සත්ව ගතිය. ඒ සත්‍යයගේ හැටි ඔබට හැකියාවක් තියෙනවා මේ සත්ව කියන ස්වභාවය ඉක්මවන්න, පුජ්‍යලයා කියන ස්වභාවය ඉක්මවන්න, ආත්ම කියලා ගතියක් අල්ලගෙන තියෙනවා ඒ ගතිය ඉක්මවන්න පුළුවන්. කුමක්ද ඒ ගතිය ඉක්මවන්නට කරන්නට තියෙන්නේ? පංච උපාදානස්කන්ධයේ සම්බන්ධ දේවල් අපි අත්හරින්න පුරුදු වෙනවා. රූප අත්හරින්න පුරුදු වෙනවා. වේදනා අත්හරින්න පුරුදු වෙනවා. සංඥා අත්හරින්න පුරුදු වෙනවා. සංකාර අත්හරින්න පුරුදු වෙනවා. විඥාන අත්හරින්න පුරුදු වෙනවා. ඔබේ ආධ්‍යාත්මය තුළ, මනස තුළ කම්පන ප්‍රකම්පන මේ මොහොතේත් ඇති කරනවා නම් ඇති කරන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයෙන් තොරව මනසක් නැත. පැහැදිලිද? පංච උපාදානස්කන්ධයෙන් තොරව මනසක් නැත. චේතෝ විමුක්ති කියන අවස්ථාවටපත් වෙනවා. එහෙනම් මනස නිරන්තරයෙන් පවතින්නේ පංච උපාදානස්කන්ධෙහි ගැබ්ව පවතින. පංච උපාදානස්කන්ධයේ සමගමයි පවතින. ඇති දෙයක් නෙමේ නැති දෙයක් හදාගත්ත බලවේගයක්. මනුෂ්‍යයා තුළ එහෙම තමයි. රැවටීම කියන එක ඇති වුණාම මේ රැවටින කෝණයෙන් දෙයක් දිහා බලනවා. සැකයක් ඇති වුණාම සැකේ කියන ස්වරූපයෙන් බලනවා. ඒක ළඟට ගිහින් බලුවාම මේක නෙමේ. නේ අපි කරවලක ගහක් යට මිනිස්සෙක් ඉන්නවා වගේ කියන දකිනවා දැකලා එක්ක හිතේ බය ගැනීමක් හට ගන්නවා, ලොකු පීඩනයක් හට ගන්නවා, ප්‍රෙෂර් එකත් වැඩි වෙනවා, ඔක්කොම වැඩි වෙනවා, එක්ක දුවනවා මිනිස්සු. දුවලා ආයෙ ඇවිල්ලා බලනකොට එතන මිනිස්සෙක් නෙමෙයි ඉන්නේ, එක්ක කොළයක්, එහෙම නැත්නම් ගවයෙක්, එළුවෙක්, සතෙක් බැඳලා දෙබිලා, එහෙම නැත්නම් පඹේ වගේ දෙයක් වෙන්න පුළුවන්. නමුත් බලන සැකයේ නිසා, කුතුහලයේ නිසා, නැති දෙයක් පිළිබඳව මවා ගැනීම නිසා ඔබ තුළ පීඩන හට ගන්නවා කියන එක මම මේ තේරුම් කරලා පැහැදිලි කළේ. ආන්න ඒ වගේ දෙයක්ම තමයි පින්නතුනේ. අඳුරේ ඔබ දකින්නවා මම කියලා කියයි. පුජ්‍යලේක හැටියට දැපේනවා. මමෙක් ඉන්නවයි කියලා දැනෙන්න පටන් ගන්නවා, හැඟෙන්න පටන් ගන්නවා. ඒ අනුව තමන්ගේ හදවත ගැහෙනවා. එහෙන් බුදුහාමුදුරුවෝ කියනවා ඔබ ආයි ගිහිල්ලා බලන්න ඔබ හොල්මනක් දැකලා දෙන්නේ. ආපස්සට ගිහිල්ලා ජීවිතේ බලන්න ඔබ ඔබ මමේ මමේ කියලා රැවටෙන්නේ හොල්මනකට. බලන්න එනවා ආපහු ආලෝකයක් අරගෙන, ප්‍රඥාව නැමැති ආලෝකයේ අරගෙන, හොඳ සිහිය අවදි කරගෙන, හොඳ වීරියෙන් ඇවිල්ලා බලනවා. බැලුවාම පේනවා මේ සතර මහා භූතයන්ගේ සම්පිණ්ඩණය. සතර මහා භූතයන්ගේ සම්පිණ්ඩණය වෙච්ච මේ පංචස්කන්ධයක් තියෙනවා. මේ පංචස්කන්ධය ඇතුලේ මෙලෝ හොල්මනක් නැහැ. කිසිම හොල්මනක් නැහැ. මන් රැවටුණා. මේකේ ඉන්නවා සතෙක් කියලා. මේකේ ඉන්නවා පුජ්‍යලේක් කියලා. මේක තියෙනවා ආත්මයක් කියලා. ඒ රැවටුන නිසා රැවටිච්ච තැන සතෙක් හිටියා. රැවටුණු තැන පුජ්‍යලේක් හිටියා. රැවටුණු තැන ආත්මයක් තිබුණා. එහෙම නැතුව තියෙනවට තියෙනවයි කියනවා නෙමෙයි. සතෙක් ඉන්නවට ඉන්නවයි කියනවා නෙමෙයි. පුජ්‍යලේක් ඉන්නවට ඉන්නවයි කියනවා නෙමෙයි. ආත්මය කියන්නේ තියෙනවට තියෙන දෙයක් නෙමෙයි. මේ රැවටීම. සත්ව කියන්නේ රැවටීම. පුජ්‍යල කියන්නේ රැවටීම. ආත්ම කියන්නේ රැවටීම. ඒ රැවටීම මතින් අවදි වුණාට පස්සේ යාට ජාතියක් තියනවලු, ආගමක් තියනවලු, වර්ගයක් තියනවලු කියලා ඒගොල්ලෝ රැවටෙනවා. මේ බෞද්ධයිට විතරක් නෙමෙයි මේ කියන්නේ, සියලුම ආගම්මයිට කියන්නේ. ඒ ආගම් ලබ්ධික භාවයෙන්, දැඩි උම්මත්තක භාවයෙන් ආගම් අදහන මිනිස්සු ඉන්නෝ, හිතන්න එපා ඒව මේ ශ්‍රේෂ්ඨයි කියලා. ඒව මානසික රෝග. තේරෙනා නේද? ඕනෝඩ වැඩි ආගමක ලබ්ධික භාවයෙන් යුක්තව දෙවියෝ හරි, බ්‍රහ්මයෝ හරි, භූතයෝ හරි, යක්කු හරි අල්ලගෙන ඒ කෑග ගහ ඔවුන්ගෙන් යදමින් ඉන්න මිනිස්සු ළඟ තියෙන මානසික උම්මාදයක්. තත්වාරෝපණය කියන දෙයින් ඔවුන් මත් වෙලා ඉන්නේ. ඒක දාර්ශනිකයෙකුගේ ඔළුවේ විතරයි පිහිටවන්න බැරි. එහෙම නැත්නම් ඒ දෘෂ්ටිගත භාවයනේ තියෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. පළවෙනි ආගමේ ඉන්න කෙනාගේ දෘෂ්ටිය දෙවෙනි ආගමේ කෙනාට නෑ. දෙවෙනි ආගමේ ඉන්න කෙනාගේ දෘෂ්ටිය හතරවෙනි, තුන්වෙනි ආගමේ ඉන්න අයට නෑ. ඇයි ඒ නැත්තේ? ලෝක සත්‍යයක් නම් ඔක්කොටම තියෙන්නේක. මේ හොඳටම පේනෝ මනක් කල්පිතේ කියලා. පේන්නේ නැද්ද ඒක? ඔබට ඒක තේරෙන්නේ නැද්ද? මනක් කල්පිතය. තමන්ට රැවටුණා විතරක් නෙමෙයි, ඊළඟට බාහිර ලෝකේ නොයෙකුත් දේවල් තියෙනවා කියලා ප්‍රත්‍යක්ෂ නොවු කියන පුජ්‍යලේවත් නොදකපු දේවල් දැක්කා වගේ කියලා අරි කෙනාගේ ඔළුවේ තැම්පත් කරා. මෙයා විශ්වාස කරන්න, මෙයා පිළිගන්න, අදහන්න, මෙයා යදින්න කියලා එයාගේ ඔළුවේ ඒ විස බීජ තැම්පත් කළා. ඊට පස්සේ අර මිනිස්යාටත් ලොකු බුද්ධියක් නැහැ, දර්ශනයක් නැහැ. මේ මිනිස්යා කෑ ගහනවා, දෙයියෙකුට යාඥා කරනවා, ඉල්ලනවා, යදිනවා, ප්‍රාර්ථනා කරනවා. හැම දෙයකටම ඉතින් හිතනවා මේක තමයි මායාවෙන් මායාවට, මායාවෙන් මායාවට යන ස්වභාවය. ප්‍රත්‍යක්ෂ ලෝකයේ තුල සජීවීව තත්තාකාරය දකින්න ලොවක් පිට පමණයි පිළිතුනේ යථාර්ථවාදී. එහෙම නැතුව බුදු විශ්වාස මත ජීවිතේ තබලා තිබීම තමයි අභාගත මනුෂ්‍යාත්මය තුළ තව මුලාවෙන් මුලාවට පත්වීම. මේ දෘෂ්ටිය මාරු කළා, මේ දෘෂ්ටිය ගන්න නෙමෙයි, සියලු දෘෂ්ටි අතහරින්න. මේ සංකල්පේ මාරු කළා, මේ මාගේ සංකල්පය ගන්න නෙමෙයි, සියලු සංකල්ප අතහරින්න. ඒ වචන වැරදි, මේ වචන හරි නෙමෙයි, සියලු වචන අතහරින්න. වේදනේ කිරීම එකකින් ගලවා තව එක ඇලවීම නෙමේ, මිනිසයාට පූර්ණ නිදහසක් තිබිය යුතුයි. තත්ත්ව භාවයේ සමග පූර්ණ නිදහසක් නැහැ. ඒ පුජ්‍යලත්වයේ කියන එකට කොටු වෙලාම තමයි හිතන්නේ, බලන්නේ, දැනෙන්නේ, විඳින්නේ පුජ්‍යලත්වය තුළ. මම මමත්වයේ කෙනෙක්ගේ වැඩිපුර තියෙන පුළුවන්. ඒ වැඩිපුර තියෙන ලෝභ දේශ මොහ ගතිය වැඩි. අඩු කෙනෙක්ගේ ගොඩාක් අඩුයි. නැත්තටම නැති වුණාම එයාට මමත්වය නිසා ඇතිවන ඍදු වේදනා සම්පූර්ණයෙන්ම අඩු වෙනවා, නැති වෙනවා. පුදජන ජීවිතයේ ඕනම කෙනෙකුට ඕනම පැත්තකට සොලවන්න පුළුවන්. අටලෝ ධාමයෙන්ම කම්පණයටපත් වෙනවා, වේගයෙන් කම්පණයටපත් වෙනවා. මෙතන වැරදිකාරයා ඔබයි. ඔබ කිසිවෙකුට වැරදි කියලා කියන්න එපා. කිසිම දෙයකට වැරදි කියලා කියන්න එපා. මේ සියලු කම්පනයන් වලට වැරදිකාරයා මමයි. ඇත නෙමේ වැරදි. අනනාසයේ දිව ශරීරයේ මන නෙමේ වැරදි. ඒවට ගෝචර වුණු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් නෙමේ වැරදි. සිත නෙමේ වැරදි, මමයි වැරදි. සිතට ඕන අරමුණක් දෙන්න පුළුවන්. ඒ අරමුණ තුන කම්පන වේගය හටගන්නේ මා තුළ තිබෙන අවබෝධය අනුවයි, මා දකින ක්‍රමය අනුවයි. ඔබට ඒක පැහැදිලිද? තමන්ගේ සිතුවිල්ලක් පහළ වෙන්න පුළුවන්. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් ෆ්‍රාන්සේට බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙලා කියලා ආරංචියක් එනවා. හැමෝටම ওই නිවුස් එක යන්නේ එක විදියට ටීවී එකේ. මං අහන්නේ ওই නිවුස් එක ඉදිරියේ කම්පන වේග හැමෝම එක හා සමානද? නෑනේ, වෙනස් වෙනවා. අන්න එහෙමනම් ඔබේ සිත තුළ ටීවී එකේ දැర్శණය වෙනවා වගේම ඇතිවන සිතුවිලි ධාමයන් තියෙනවා. ඒ සිතුවිලි ධාමයන් තුළ කම්පන වේගයත් අර වගේම ප්‍රභේදනයන් බවට පරිවර්තනය වෙන ඔබ ඒ දේ දකින ක්‍රමයට. ඔබ ඒක දුරස්ව දකිනෝ, සමීපව දකිනෝ. ඔබේ කෙනෙක් ඉන්නවා නම් ප්‍රංශේ ඔබ කලබලයට පත් වෙනවා. දැන් මේ කියන්නේ කලබල වෙනපත් වෙන්න එපා, හරිපත් නොවී ඉන්න ඕන හරි කියන එක නෙමෙයි. අවබෝධයෙන් දැනගෙන පරිහරණය කිරීම, දැනගෙන කටයුතු කිරීම. දැන් ගින්දර පිළිබඳව අවබෝධය ඇති කරගත්තාම ගින්දරෙන් පීඩා නැහැ. වස විසක් පරිහරණය කරද්දී ඒක පිළිබඳව අවබෝධය ඇති කරගත්තාම ඒෙන් සිදුවන හානිය නැහැ. කොදෙයින් වැලකී කටයුතු කරන්නට එයා ඉගෙන ගන්නවා. ඒ වගේම සිත පිළිබඳව අවබෝධයට පත් වුණාම සිතෙන් වෙන හානිය තමත් නැහැ. පැහැදිලිද? සිත පිළිබඳව අවබෝධය කියලා කියන්න පින්නතුනේ අපේ දෘෂ්ටියේ ඉදිරියේ අපේ දකින්නට බැරි ආවරණයක් තියෙනවා. කඩතිරයක් වගේ ආවරණයක් තියෙන හරියට දැర్శණය වෙන්නේ ලෝකය. ඒ තමයි මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටිය කියන සුදෙන් වැහිලා තියෙන ඇහැ මේ තිරය ආවරණය ඉවත් කරන්න ඕන. බාහිරෙහි වෛද්‍යවරු සුද ඉවත් කරනවා වගේම අපිට දැන් පැවරිලා තියෙන ඔබේ ආධ්‍යාත්මික ඇහි සුද ඉවත් කරා. මේ ආධ්‍යාත්මික ඇසේ සුද ඉවත් කළාට පස්සේ මේ ලෝකේ දර්ශනය වෙනවා නිවැරදි ආකාරයෙන්. සංකල්පයෙන් දකින්නේ නැතුව සජීවී දකින්නවා, සජීවීව අහනවා, සජීවීව කතා කරනවා, සජීවීව තමන්ගේ ජීවිතය තුළ තමන් ජීවත් වෙනවා. අතීතය, අනාගතය, වර්තමානය අතහැරලා බලන්න පුතඥන මිනිස්යාගේ ඔළුවේ ගැක්කුම් ඇදෙන්නේ මානසික පීඩා අරමේ ඔක්කොම ඇති වෙන්නේ. ඒ මිනිස්යා හැම මොහොතකම දැනුමින් බලන්නේ. තමන්ගේ අතීත දැනුමින් බලන්නේ, තමන්ගේ මනසට පහළ වෙච්ච සැකයෙන් බලන්නේ, කුතුහලයෙන් බලන්නේ, විශ්වාසයෙන් බලන්නේ, මනක්කල්පිතයෙන් බලන්නේ. මොනවා හරි ඔළුවට දාන දෙයක්, දාගත්ත දෙයක්, ඒ තුලින් තමයි බලන්නේ පුදුම වේදනා විද විද, පීඩා විද විද මේ මිනිස්සයා මනක්කල්පිතය තුළ තව තවත් අතරමං වෙනවා. අපි මනස දුරු කරන්න ඕන දෙයක්, මනස තියාගන්න ඕන දෙයක් නෙමෙයි, මනස දුරු කරන්න ඕන. මනෝ කියන්නේ මවන ස්වභාවය. හැමදේම මවල දකින්නේ, මවල දකින නිසා ස්වභාවික නෑ. මවාගත්ත විදියට එහෙම නැත්තම් මවාගත්ත තමන් මවන විදියට තමන් දකින්නේ. සමහර දේවල් පිළිබඳව අපේ ඔළුවේ මැවීම ඇති කරන්නේ වැඩිහිටියෝ, ගුරුවරු, මව්පියෝ ආදී පිරිස තමයි අපේ ඔළුවේ මැවීම ඇති කරගන්න පරම්පරාවෙන් එන්න. පූජකයා විසින් ඔළුවේ මනක්කල්පිතය ඇති කරනවා. ඒ ඇති කළාට පස්සේ ඒ ඔස්සේ දකින ගමන් තමනුත් මනක්කල්පිතය ඇති කරගන්නවා. ඒකට කියනවා පරවාදය. අනුන් විසින් ඇති කරගත්ත මනක් තිකරෝප මනක් කල්පිතය. ඊට පස්සේ අත්වාදය, තමා විසින් ඇති කරගන්න මනක් කල්පිතය හැම මොහොතකම. මේන්න මේ අත්වාදයත් පරවාදයත් දුරු කරන්න ඕන, නැති කරන්න. එවිට අපේ මේ මනෝ කියන ස්වභාවය දුරු වෙලා ගිහිල්ලා සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචාව කියන එක වහාම පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යාට ඇහක් තියෙනවා, ලෞකික ඇහක් නෙමෙයි. ලෞකික ඇහක් කියන්නේ ලෝකය කරගත්ත, ආත්මය කරගත්ත ඇහක් නෙමෙයි තියෙන්නේ, ලෝකෝත්තර ඇස. ලෝකෝත්තර ඇසේ ආත්ම හෝ අනාත්ම කියලා වාදයක් නැහැ. ආත්ම ප්‍රශ්නේ තියෙන්නේ, අනාත්ම ප්‍රශ්නේ තියෙන්නේ ලෞකික ඇසේ ප්‍රශ්නයක් එක. දිත්තේන් තොර වුණාට පස්සේ එකකට සාපේක්ෂිතව අනික නැගී හිටින වචනයක් තියෙන ලෝකයේ, ස්වභාවයක් තියෙන ලෝකයේ මේ දිත්තේන් තොරයි. යම් දිට්ඨියෙන් තොර ලෝකේ දකින ලෝකෝත්තර ඇසක් පහළ කරගන්න. යාට අත්වාදයක් නැහැ, පරවාදයක් නැහැ. අනුන් විසින් ලෝකේ ඇති කරග ඇති කරවපු දේවල් ඒ පිස්සුවක් නැහැ, තමන් විසින් ඇති කරගන්න පිස්සුවකුත් නැහැ. ඒ නිසා යම් මනෝ කියන ස්වභාවයෙන් අත මෙදිච්ච කෙනෙක්. මනස තේරුම් කරගන්න, ඔබේ සිතුවිල්ලට ඔබ හසුනවන්න, ඔබේ චේතනාවට ඔබ හසුනවන්න. ඔබ යයි මම යයි දැනෙන හැම ස්වභාවයක්ම, හැම හැඟීමක් තුළම, හැම දැනීමක් තුළම අවිද්‍යාව හිතියන මුලාව නිරන්තරයෙන් අවබෝධ කරගන්න. දැන් මිනිස්සෙක් කවුරු හරි මිනිස්සෙක් එකපාරක් රවට්ටනවා දෙපාරක් රවට්ටනවා තුන්වෙනි පාරක් රවට්ටනවා ඔහොමම රවට්ටගෙන රවට්ටගෙන යනකොට යම් යම් දේවල් ඔස්සේ ආ තේරුම් අරගෙන හිතනවා මේ මිනිස්සයා ගැන අපි කල්පනා කරනවා එයා බොරුකාරෙක් කියලා. තේරුණාද? බොරුකාරයෙක් කියලා. බොරුකාරයෙක් කියලා හිතුවට පස්සේ දැන් ආයෙයි ආයෙයි ඇවිල්ලා රවට්ටනවා. එතකොට ඔබ රැවටෙන ස්වභාවය තියෙනවද? නෑ. අපි දන්නවා මේ මිනිස්සයා බොරුවට කියන්නේ විහිළුවට කරන්න කියලා. ආන් ඒ වගේ ඔබ මෙතෙක් කාලයක් ඔබේ මනස ක්‍රියා කරපු ආකාරය දිහා පොඩ්ඩක් හැරිලා බලන්න. බැලුවහම මොකද්ද ඔබට දැනෙන්නේ? ඔබව මුලා කළා, ඔබව රැවට්ටුව කියලා ඔබට තේරෙයි ඔබේ මනස බොහෝ කාලයක්. ඊට පස්සේ නැවත නැවත මේ මනස ඔබව රවට්ටන්න එනකොට ඔබට බලන්න පුළුවන් මේ මාව රවට්ටන්නේ හදන්නේ. මම ඒකට රැවටි. ඒ පිළිබඳව hina වෙලා ඉන්නයි තියෙන්නේ. හොඳටම දන්නවනේ පින්නතුනි, බැඳීමක් ඇති වෙන තැන, අල්ලා ගැනීමක් ඇති වෙන තැන, උපාදානයක් ඇති වෙන තැන, එතන තියෙන්නේ තණ්හාව, තෘෂ්ණාව. ඒ තණ්හාවෙන් තෘෂ්ණාවෙන් කෙනෙකුට යහපතක් වෙන්නේ නැහැ. අපි බාහිරෙන් ගත්තොත් අපි හිතනවා ඔන්න ස්වාමියාට බැඳීම හොඳයි, බිරිඳට බැඳීම හොඳයි, දරුවන්ට බැඳීම හොඳයි, ඉදමට කඩමට බැඳීම හොඳයි, මගේ ජාතියට මගේ ආගමට බැඳීම හොඳයි කියලා. නමුත් බුදුහාමුදුරන්ගේ දහම ඒක නෙමෙයි. දරුවට බැඳෙන්නත් එපා, ස්වාමියාට බැඳෙන්නත් එපා, බිරිඳට බැඳෙන්නත් එපා, රටට ජාතියට කියලා බැඳෙන්නත් එපා, ආගමට කියලා බැඳෙන්නත් එපා, තමන්ට තමන් බැඳෙන්නත් එපා. එවිට තමයි ඔබේ නිවැරදි මනුෂ්‍යත්වය සැබවින්ම ඔබට මනසින් උසස් කෙනෙක්, ඉතාම උසස් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් අවකාශයේ පෑදෙන්නේ මිනිස්යෙනි කියලා මතක් කරනවා. මේක සියලු ආගමික අයට, සියලුම ජාතික අයට මේක වළංගුයි. මේ ලෝකේ මේ වෙනකොට ප්‍රශ්න තියෙන්නේ ආගමකට බැඳුනොත් ඒ පුජ්‍යලයාගේ, ජාතියකට බැඳුනොත් ඒ පුජ්‍යලයාගේ. දැන් බෞද්ධයෙකු මේ ගතිය ගොඩාක් දුරට අඩුයි. නමුත් බලන්න අනිත් අයගේ තියෙන වර්ගවාදීත්වය, ජාතිවාදීත්වය හරි ප්‍රබලයි. හරි උපායශීලීව. ඉතින් අපි මේක බුරු කරනෙහි අනිත් අයට ඒක තද කරගෙන එන්න කියන්න නෙමෙයි අපි තියෙන්නේ. ඒ අයටත් මේක උගන්වන්න ඕන. ඔයගොල්ලොත් මේ විදිහට වැඩ කරන්න ඕන. අනිත් කෙනාටත් මේක උගන්වන්න ඕන. එහෙම නැතුව අර ඒ මමත්වයේ තියෙන කෙනාට මමත්වයේ නැති කෙනා යටත් වීම නෙමෙයි, මමත්වයේ නැති කෙනා විසින් මමත්වයේ තියෙන කෙනාට මමත්වයේ දුරු කරගන්න ඉගැන්වීම කරන්න ඕන. බාහිරින් මමත්වයේ දුරු කිරීම නෙමේ, ආධ්‍යාත්මයෙන් තමන්ගේ හිත පතුලින් මමත්වයේ නැමැති කටෝ දුරා දැමීම, උගුලා දැමීම. මමත්වයේ නැති වුණාම මොනවද දැනෙන්නේ? සමන්ද තේරෙනවා වෙනතුර මේක නිකන් ගස් බෙනයක් වගේ. මේක ඇතුලේ මොකක්වත් නැහැ. මේක ඇතුලේ කැරකිලා දෙන්නේ අර මනෝ විකාරයේ විතරයි. පුදුමාකාර ශක්ති ස්වභාවය. සතර මහා භූතයන් ගැටිච්ච තැන යම් දවසක මේ ජීව ශක්තිය හටගත්තා. ඒව ජීව ශක්තිය මම මම කියලා ඇල්ලුවා. ඒ අල්ලගන්න ස්වභාවය ඇති වුණ මොහොතේ ඉඳලා ස්වයන් ශක්ති බවට ඒ පරිවර්තනය වුණා. ඊට පස්සේ ආත්මීය භවයෙන් භවයට ගෙන යන සොයන් විද්‍යුත් බලයක් බවට, තණ්හා බලයක් බවට, තණ්හා ශක්තියක් බවට එකපත් වුණා. ඊට පස්සේ ඒට විවිධ ආත්ම භාවල්, උප්පත්ති භාවල් ලබා දෙන්නට සමත් වුණා. එනිසා අපි ඉතාම පැහැදිලිව ඉස්සර දේශනාවලත් අපි මතක් කරලා තියෙන සෑම සත්වයකම ඒ தත්වයටපත් වෙන්නේ සිය කැමැත්තෙන් කියලා. පේමන්ට් එකේ ඉන්න මිනිස්සයා ඒ தත්වේ ඉන්නේ සිය කැමැත්තෙන්. සවත්තු මහාන මිනිස්සයා සිය කැමැත්තෙන්, අරක්කු බොන මිනිස්සයා සිය කැමැත්තෙන් බොන්නේ. ඒක සිගරට් බොන මිනිස්සයා Tamanට කොච්චර කිව්වත් මේක පෙනහළු නරක වෙනවා, අරකයි මේකයි කියලා මං අහන සිය කැමැත්තෙන් නෙමෙයිද බොන්නේ? සිය කැමැත්තෙන්. සිය කැමැත්තෙන් මේවා කරන්න. අපාය යන්නේ සිය කැමැත්තෙන්. අපි හිතන අකමැත්තෙන් කියලා කැමැත්තෙන් යන්නේ. සතුන් සර්පය වෙන්නේ සිය කැමැත්තෙන්. දිව්‍ය ලෝක යන්නේ සිය කැමැත්තෙන්. නිවන් දකින්නත් ඕන සිය කැමැත්තෙන්. ඔබට ඔබේ ආධ්‍යාත්මයේ දුකයි කියලා ඔබට තේරුණොත් දුක්ඛ සත්‍ය ඔබේ ආධ්‍යාත්මය ඔබ අතහරිනවා. එවිට ඔබේ ආධ්‍යාත්මය තුළ ඔබ නිදහසක් ලබනවා. ඒකට අපි කියන්නේ මනයි කියලා. නගරයක් දැස බලාගෙන ඉන්නලා පොඩ්ඩක් ඉතල බලන්න මේ නගරේ මිනිස්සු මෙච්චර වේගයෙන් මේ දුවන්නේ මොකද කියලා ප්‍රශ්නයක් ඔබ ඔබේ සිතෙන් අහලා බලන්න. ඕන තරම් ඉහළ මහලවල් වල ඉඳලා බලාගෙන ඉඳලා ඇති ප්‍රධාන නගරවල තියෙන කාර්ය බහුලත්වය මතක් ඉතල බලන්න. ඇයි මිනිස්සු මෙච්චර මේ වේගයෙන් මෙහෙම දුවන්නේ? අවශ්‍යතාව මතනේ, ඕනකම මත. ඒ කියන්නේ තණ්හාව, මොනවා හරි දෙයක්, තෘෂ්ණාව හරි දෙයක් නිසා තමයි මේ වේගෙන් එහෙට මෙහෙට දුවන්නේ. කිසි කෙනෙක් එහෙම අරමුණක් නැතුව දුවන්නේ නැහැ. හැමතිස්සෙම යම් කිසි ඉලක්කයක් කරා තමයි දුවගෙන යන්නේ. ඔබේ සිත දිහා බලන්න. ඒ නගරය අරගෙන ඔබේ සිතට දාන්න. ඔබේ සිතවිලිත් එහෙම දුවන්නේ ඇයි? ඒකේ තර නගරේ ඉන්න මිනිස්සුන්ගේ වගේම සිතවිලි වලට අපි ඒවා එක මිනිස්සෙක් එක සිතවිල්ලකට ගණන් හදාගත්තොත් එහෙම මේ සිතවිලි දාමයක් මේ වේගෙන් එහෙම දුවන්නේ ඒ තුල ඇති කරන තණ්හා බලය, තෘෂ්ණා බලය නිසා. මේ තෘෂ්ණා බලය, තණ්හා බලය කියන එක යම් මොහොතකදී මේ සිත අඳුනොත් එහෙම පිළිතුනේ, නැතිව ගියොත් එහෙම මේ තියෙන වේගවත් භාවය සම්පූර්ණ නැතිව ගිහිල්ලා පාවෙන බවට පත් වෙනවා. දැන් මේ මහ පොළොවේ අපි තදින් ඇදගෙන ඉන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසානේ නේද? ඒ බලය නිසා මේ තදින් ඇදගෙන තියෙනවා. හොඳයි, මේ බලය අඩු ග්‍රහ ලෝකයකට ගියාම, අඳට වගේ ගියාම මිනිස්සු පාවෙන ස්වરૂපයක් ගන්නවා. ඒ හේතුව මේ ඇදගන්න ස්වરૂපය අඩු. මේ මනස තුලත් තියෙනවා මේ වගේ ඇදගන්න බලය. සංහා බලය. මේ තුල තමයි වේගවත් බවක් ඇති වෙලා තියෙන්නේ. තණ්හාව, තණ්හාව කිව්වට අපේ පින්නතුන් ගොඩාක් දෙනෙක් තණ්හාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. වොන් හිතාගෙන ඉන්නේ අපි මේ දියුණු වෙන්න ආසයි නම් ඒකට කියනවා තණ්හාව කියලා. එහෙම නෙමෙයි. ඕනෑම දෙයක් එකට බඳවන්න, ගැටීමක් වේවා, ඇලීමක් වේවා, මොනම දෙයක් හරි වේවා, හිතෙහි බඳලව අල්වා ගන්න, තදින් බඳවා ගන්න ස්වභාවයට කියනවා තණ්හාව කියලා. මොනම දෘෂ්ටියක වේවා මොනම ස්වභාවයක හරි වේවා තතින් තදින් බඳවා ගන්න ස්වභාවය කියන තණ්හා බලය කියන මේක සම්පූර්ණයෙන් නැති වෙන්නේ අරිහත්ත්වයේදී. ඉමහානි සියලු දෙනාට මේ තණ්හා බලය තියෙන ඒ තණ්හා බලය තුලින් අපි ටිකෙන් ටික දුරු කරගෙන යනවා. පළවෙනි දේ තමයි ආත්ම දිස්තිය. ආත්ම කියන ස්වභාවයක් තියෙන්න පුළුවන් තව ඉදිරියට. මේ මගේ ඇස කන නාසය දිව ශරීරය කියලා. නමුත් ඒ තුල මම මගේ ආත්මය කියන දෘෂ්ටිය ඉවත් වෙනවා. ඒ දෘෂ්ටිය ඉවත් වීම හරියට පින්නතුනේ බොරුකාරයා බොරුකාරයෙක් ලෙස හඳුනා ගැනීම හා සමානයි. කියන්නේ මනස කියන එක බොරුකාරයෙක් කියලා හඳුනගෙන. දැන් ආයෙ ආයෙ රැවටෙන ස්වභාවය ළඟ නැහැ. ඊළඟට මමෙක් දකිනවා මමෙක් සිතනවා මමෙක් අසනවා කියන ස්වභාවය ළඟ නැහැ. එතන ඉඳලා ආරම්භ වෙනවා තථාගත දර්ශනය කියන එක. තථාගත දැක්ම තත්තාකාරය පවතින ස්වභාවය. පවතින ලෝකයේ කිසි දෙයක් ලස්සන හෝ අවලස්සන නැහැ. පවතින ලෝකයේ හැම දෙයක්ම එක ස්වභාවික දෙයක්. ඕනම දෙයක් ස්වභාවිකයි. ඕනම තත්ත්වයක් ස්වභාවිකයි. පවතින ලෝකයේ තුල සුඛ වේදනා දුක් වේදනා හැදෙන්නේ නැහැ. ඒක හදන්නේ පුජ්‍යලයා. බාහිර කාය විඥානික වේදනා කියලා වෙනම එකක් තියෙනවා. මානසික වේදනා කියලා වෙනම එකක් තියෙනවා. කායික වේදනා දුරු කරන්න බෑ කයක් තියෙනකම්. මානසික වේදනා දුරු කරන්න පුළුවන් අවබෝධ කරගෙන. අපි මේ උත්සාහ කරන්නේ මානසික නිර්වෘතාවය නිර්වෘත දර්ශනය ඇති කරගන්න. අලුතෙන් දෙයක් ඔබවා ගන්නට නෙමෙයි මතක් කරන්නේ ඔබ තුළ ඇති කරගන්න ලද දෘෂ්ටීන් දුරු කරන්න ඉවත් කරන්න අත්හරින්න කියන එක. අලුතෙන් දෙයක් මෙහින් ගන්න ඕනේ ඔබ ළඟ තියෙන දේ ඉවත් කරන්න කියන කතාව තියෙන්නේ. එහෙම නැතුව මෙහින් ඉගෙන ගන්න දෙයක් නැහැ. මම උගන්වන්නේ නැහැ කිසි දෙයක්. මල් ළඟ තියෙන කොස්සක් මම කරන්නේ ඒකෙන් පිරිසුදු කරනවා පමණයි. ඔබේ මනස මම කොස්ස තියාගන්න දෙන්නේ නැහැ. ඊළඟට ඔබ කොස්සක් හදා ගන්න ඕන ඔබේ මනස උරුම පිරිසුදු කරගන්න. ඒක තමයි අවබෝධයටපත් වෙනවා කියන්නේ. ඍජුව සොයන්න මම 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 යයි මගේ හදවත කතා කරන්නේ වචනේ කතා කරන්නේ මට දැනෙන්නේ කුමක්ද මම යයි මට දැනෙන්නේ කුමක්ද ඒ ඇත්තේ කුමක්ද හරි බලන්න. දැනුම ලේසි ගන්න නමුත් පරේෂණය ටිකක් අමාරුයි. ඒකනේ උගතුන්ට වඩා ඉහළින් දාර්ශනිකයෝ සිටින්නේ. උගතාට වැඩිය ඉහළින් තමයි දාර්ශනිකයා සිටින්නේ. උගතා කියන්නේ ලෝකේ හොයාගත්ත දේ උකහා ගන්නවා ඉගෙන ගන්නවා. උගත්තු. අපේ රටේ බෞතරේ ඉන්නේ උගත්තු. ලෝකේ දාර්ශනිකේ කවුරු හරි දෙයක් ඉගෙන ගන්න දෙයක් ලියලා පොතපතේ තියෙනවා ඒක ඉගෙන ගන්න. එතකොට උගත්තු. නමුත් දාර්ශනිකයෙක් කියන්නේ ඊට වඩා ඉහළින් ඉන්න කෙනෙක්. එයා නව සොයා ගැනීමක් කරන කෙනෙක්. එහෙනම් ඔබ තුල ඔබ නවසෝයා ගැනීමක් කරන්න ඕනේ. ඔබ විසින් බොහෝ දෑ ඉගෙනගෙන තියෙනවා. ඔබ කවුදයි තාම ඔබ සොයා බැලුවේ නැත්නම් ඔබ කවුදයි ඔබ හඳුනා ගන්න ඕනේ. මොහොතක් සිතා බලන්න අපි කරන දේවල් වල කියන දේවල් වල මම මගේ කියන චිත්ත වේගය මට වසර කීයද පවත්ව ගන්න පුළුවන් කියලා. මගේ තරහ, මගේ ඇලීම, මගේ බැඳීම මට කොච්චර කාලද පවතින්න පුළුවන්. ඔබ ඔබේ මනසෙන් අහලා දැනගන්න. ඔබට ඔබේ මේ ස්වාමියයි කියලා කියන්න පුළුවන්, මේ බිරිඳයි කියන්න පුළුවන්, මේ දරුවයි කියන්න පුළුවන්. තා අවුරුදු කීයද කියලා අහන්න ඔබේ මනසේ. තා අවුරුදු 40ක් 50ක් යනපු අයට තා 50ක් කියන්න බෑ නේද? තා 50ක් කියන්න තමන්ගේ දරුවා කියලා. අඩුම තරමේ මේ ශරීරයේ මමී කියලා තා අවුරුදු 50ක් කියන්නද? අහල බලන්න මොකද හිත දෙන උත්තරේ කියලා. හිත අනවබෝධයෙන් ඉන්නේ. ඔබ හිත අවබෝධයට පත් කරන්න ඕනේ. එවිට හිත නිවැරදි දේ ඔබේ ඥානය තුළ මතු කරලා දේවි. එහෙනම් මොකද්ද මේ වේගය? ඔබ මොනතරම් උගත් වුණත් ඔබේ මනස අවබෝධයෙන් පූර්ණත්වයට පත් වී නැත්නම් මනස වැඩ කරන්නේ නොදරුවෙක් ලෙස. නොදරුවෙක් ලෙස කියන්නේ මොකද දන්නේ නැහැ කියන එකනේ ඒක අදහස් වෙන නොදරුවෙක්. නයික් කොලගෙක් ළඟට ආවත් ඌ අතින් අල්ලනවද නැද්ද? අතින් අල්ලනවද? අන්න ඒක නිසා. ඒ වගේ ඔබේ මනස අවබෝධයට පත් කරා. පත් කළාම අවබෝධයෙන් ඔබේ මනස අල්ලගෙන ඉන්න ස්වභාවය සම්පූර්ණයෙන් දුර වෙනවා. අවබෝධයේ ප්‍රඥාව නැමැති ආලෝකය අනවබෝධයේ මනස කරා ආලෝකයේ යොමු කරන්න ඕන. මනුෂ්‍යත්වයේ තුල අවදි වීමයි මේ ධර්ම අවබෝධය කියලා කියන්නේ. මනුෂ්‍යත්වයේ තමයි ප්‍රයෝජනෙට ගන්න බුදු කෙනෙක්. මනුෂ්‍යයා සතිව සුවිශේෂී පිහිටි මොළයේ ක්‍රියාකාරකම් ශක්තිය තමයි ප්‍රයෝජනයට ගන්න. තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාව පළවා හරින අනවබෝධය දුරු කරන්න, සිත දමනය කරන්න, සිත පාලනය කරන්න, එහෙම නැත්නම් සිත සංවර කරන්න. බුදුරජාණන් වහන්සේ බෞද්ධයෙක් කියලා කියන්නේ පූජකයෙක් කියලා කියන්නේ සාන්සුවරයෙක් කියලා කියන්නේ දැහැමි පුජ්‍යලයෙක් කියන්නේ හිත කය වචනය කියන තුන්දොර සංවර කෙනෙකුට. සංවරය කියලා කියන්නේ හිමින් කතා කිරීම හෝ බැලීම හෝ ගමන් බිමන් යාම හෝ නොව ඒ ක්‍රියාවන් තුළ අකුසලයක්, අවැඩක්, අනර්ථයක් නොවන තැනටයි සංවරය කියලා කියන්නේ. එමෙන්න තු හිමින් ගමන් කිරීම, හිමින් හිටීම නෙමෙයි. ඔබේ ප්‍රතිවාදියා ඔබේ මනසයි. වෙනකෙකු නොවේ ඔබේ ප්‍රතිවාදියා ඔබේ මනසයි. ඒ තමයි මාර්යා සමග සිදු කරන යුද්ධය. ඉතින් මාර්යාට දිනුම දෙනවද, තමන් දිනුම ගන්නවද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ බලය අනුව. මායා සතු බලයක් තියෙනවා, විශාල බලයක්. ඉන්ද්‍රිය බලය පුදුම රැවැට්ටීම් කරනවා, පුදුම මොලා කිරීම කරනවා. මාර් බලවේගයේ ස්වභාවය තමයි ඔබ කොයි පැත්තද ගන්නෙ, ඒ පැත්තෙන් මාර්ය ඇතුළ තේනනේ. මේ පැත්තෙන් ඇතුළ වෙනවා. සමාජ පීඩනය කොයි පැත්තද තියෙන්නේ, ඒ පැත්තෙන් දේශපාලකයා ඇතුළ වෙනවා වගේම ඔබේ මනසේ මොන පැත්තෙන්ද තියෙන්නේ අවකාශය, ඒ පැත්තෙන් මමේ කියන ස්වરૂපේ ඉන්නේ ඇතුළ. ඒ නිසා දහමේ මතක් කරනවා ධර්ම සංඛාරයටත් වැටෙන්න එපා කියලා. මොකද ඔබ ධර්මය අහන්න කියන පැත්තෙන් ගියාම ඔබ ධර්මය ඉගෙන ගන්න කියවන කෙනින් බවට පත් වෙනවා. හැමින් සැරේ ඒ පැත්තෙන් මාරේ ඇවිල්ලා හේතු ගැන්විලා අන්න දැන් ඔබ ධර්මකාමී කියන එක තුල දෘෂ්ටිගත වෙන්න පටන් ගන්නවා. හොඳ ආගමික ලබ්ධිකේ බවට පරිවර්තනය වෙනකොට ඒ පැත්තෙන් මායя එක වැළඳ ගන්නවා. වැළඳ ගත්තට පස්සේ ආගම පදනම් වෙලා ඊට පස්සේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පලි ගැනීම මේ මිනිස්සුන්ගේ හිත්වල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දැන් පේනවනේ මායяගේ පුදුම ලක්ෂණයක් තියෙනවා. තමන් කොයි පැත්තටද කැමති වෙන්නේ, ඒ පැත්තෙන් තමන්ගේ ජීවිතේ වෙලාගෙන ස්වභාවයක් තියෙනවා. මේ මායяගේ ලක්ෂණය හරියට පිළිතුරේ අර ගසක හැදෙන පිළිල ගස් වාගේ. ඒ ගහ තුලම වැඩෙන්නේ. ඒ ගහේම පෝෂණය ගන්නෙ. ඒ ගහම විනාශ කරා. ඒ නිසා ඔබ තුල ඔබේ මගේ කියලා හැඟෙන මේ මානසික ස්වභාවයම තමයි, මමේ කියලා දැනෙන ස්වභාවය තමයි ඒ කුජල විනාශ කරන්නේ. මමත්වයේ අල්ලගත්ත මනුස්සයන්ට සැප නැහැනේ. සැපක් වෙනින්න නැහැ. හැම තිස්සෙම දුකම තමයි. මමත්වයේ වැඩි වෙන තරමට දුක. ඒ මමත්වයට නොයෙකුත් දේවල් එකතු කරන්න යනවනේ. මමත්වයට නින්දා ලැබෙනවට අකමැත. මමත්වයට බොහෝ දෑ එකතු කරන්න. මමත්වයට නම්බුනාම එකතු කරන්න. ගරු සත්කාර එකතු කරන්න ඕන. හැමදැනම කැපී පේන්න ඕන. නේද? යාරි කරදරය මම එක මහත්කමට කැපී පේන්න ඕන නම් යනකොට ওই මකුල් ගෙවල් වල මල ගෙවල් වල පාටි වලට මන්නේක් අතේ අරයි යන්න කියලා. ඒ මොකද කියන්නේ? එතකොට කැපිලා පේනවා හැමෝටම. මොකද මේ මිනිහා මන්නේක් අරන් ආවේ කියලා. එතකොට මේ සිතුවිල්ල තුලින් අපි දුරු කර ගන්න ඕන. ලෝකේ අර මනෝ විකාරයකින් දඟලන ලෝකේටම අපි පිවිසෙන්න හොඳ නෑ. ඒ ලෝකයාගේ අවශ්‍යතාවය අපි පූර්ණේ කරන්න අවශ්‍ය නෑ. අපි විශිෂ්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය වගේ දර්ශනයක් ඇති, විශිෂ්ට අවබෝධයක් ඇති පිරිසක් හැටියට ක්‍රියා කරනවා මිස ලෝකීය අවශ්‍යතාවය අපිට ඉෂ්ට කරන්න බෑ. ඒකෙන් අදහස් වෙන්නේ අපි පිරිසිදුව කටයුතු කරන්නේ නැහැ, පිළිවෙලට යන්නේ නැහැ කියන එක. අපි චේතනාව තුළ එහෙම දෙයක් නැහැ. එතෙන්ට ගැළපෙන විදිහට යන්නේ නැහැ කියලා එකක් මම කියන්නේ. ඒ ගැළපෙන විදිහට ඒ කටයුතු කරන සම්මුති ධර්ම. නමුත් චේතනාව තුළ අර පුතජන බාලසිතුවිලි නැහැ. ඒ නිසා තමයි මානසික සුවතාවය තමයි බුඩා ඇති කරගන්න පුළුවන්. දැන් ඔබ තේරුම් ගත්තද ඔබේ සතුරා ඔබමයි. පිට සතුරන් කරන හානියකට වඩා දෙයක් ඔබේ මනස වර්ධවා පිහිටීම තුළ අනවබෝධය තුළ ඔබට සිදු කරනවා කියලා බුදුවදනේ කියනවා. තාව පැහැදිලිව. ඒ වගේම මේ ලෝකේ මෞපියන් පවා මේ ලෝකේ ඉන්න සියලු දායාදයන් ත්‍යාගයන්ට වඩා තමන්ට පිහිටක් පවතින අය තමන්ගේ මනස නිවැරදි විදියට පිහිටවා ගත්තට පස්සේ කියලා බුදුදහම කියනවා. ඒ නිසා අපි මොකද කරන්න ඕන? නිවැරදි ආකාරයෙන් මනස පිහිටවා ගත්තොත් හරියටම සචිත්ත පරියෝදපන මනාව සිත පිහිට වේවා. මනාව සිත පිහිටවනවා කියන්නේ පුජ්‍යලේ කැඩියද ඉන්න තාත්කල්ම මනාව සිත පිහිටීම නොවේ. එතන තියෙන්නේ අන්ධකාරය. පුජ්‍යලයා කියන්නේ අතීත ගොනුව. ওই පුජ්‍යලයාටම තමයි ජූතක බමුණා කියලා කියන්නේ. ජූතක බමුණටත් තියෙන ලොකු මල්ලක්නේ. පුජ්‍යලයා කියන කෙනා කරන්නේ මේ මල්ලට නොයෙකුත් දේවල් ටික එකතු කරගන්නවා. එයාට කියන්නේ පුජ්‍යලත්වයේ තියෙන හැම කෙනෙක්ම ජූතක බමුණෙක්. පුතජන හැම මිනිස්සෙක්ම ජූතක බමුණෙක්. ආයි තරහ වෙන්නේපා. එයා මේ මල්ලට දාගන්න ස්වභාවයෙන් තියෙන හරි පෙරේතකමනේ තියෙන්නේ. ජූතක බමුණා. මේ ආර්ය මාර්ගයේ ගමන් කරන හැම කෙනෙක්ම ආර්ය ධර්මය අවබෝධ කරගන්න හැම කෙනෙක්ම වෙස්සන්තර කෙනෙක්. එයා ළඟ තියෙන වෙස්, එයා ළඟ තියෙන දේ එයා අතහැරලා ඉන්නේ. මනසින් අතහැරලා උපුතිරා පොලින් අතහරින්න ඕනේ. මෙලමුදල් ටික හිස් කරගන්න ඕනේ. මනසින් අතහැරලා තියෙන්නේ මොකද? ඒවා අවශ්‍යතාව සඳහා තියෙන්නේ පෙ. මනසින් අතහැරලායි තියෙන්නේ. එක තිබුණා නැතක් එක අල්ලපු ඉඩමේ තිබුණත් මේ ඉඩමේ තිබුණත් එන පොහේ තිබුණත් එයා අතහැරලා ඔක්කොම මේ මහ පොළොවේ දේවල් එක සම්මුතියක් විතරයි. ඒ පිළිබඳව මානසික කිසිම දෘෂ්ටිගත භාවයක් නැහැ. එයා වෙස්සන්තර කෙනෙක්. දැන් බුදුරජාණන් වහන්සේට අනන්ත අප්‍රමාණ ආරාම විහාරාම සිද්ධ වුණා. අදත් ආදන්න දේවල් බුදුහාමුදුරන්ගේ නමට තමයි පූජා වෙන්නේ. පූජා කරන්නේ. නමුත් එදා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ කිසි දෙයක් ඒ මනසේ අලවගත්තද නැහනේ. සාතන් වහන්සේලා කරන කියන දේවල් පිළිබඳව මනසේ අලවා ගැනීමක් කළාද නැහනේ. මේ මනසේ නෙමෙයි අල්ල ගැනීම අතහැරීම තියෙන, බාහිරේ නෙමෙයි. අපේ අය මේක බාහිරින් අතහරින්න හදනවා. එහෙම අතහැරලා හරියන්නේ නැහැ. යමක් දෘෂ්ටිගත වේදනා සහිතව ඒව දුන්නා නම් වැඩක් නැහැ. ඔය පුණ්‍යාදි සංඛාර වලින් මේ දේවල් ඇති කරගත්තත් වැඩක් නැහැ. අපි දන්න එක පවුලක් සිටියා. ඒගොල්ලෝ බොහෝ තින්දහම් කළා. ඒ වුණාට ඒ තින් බලය නිසා කරන ලද හොඳ දේවල් නිසා ඇති කරගත්තේ අවසානයේ මාන්න උද්දච්ච අවිද්‍යාවන් ටික. සසර හොඳ වුණාද? සසර හොඳ වෙන්නේ හරදේත් කලේ මම, මේ දේත් කලේ මම, මේ දේත් කලේ මම කිය කියා උද්දච්චකමක් තියෙනවා. මාන්නයක් තියෙනවා. අදිමානයක් තියෙනවා. එහෙම තිබුණොත් මොකද වෙන්නේ? ආ ඒ තුලින් වේදනාව විඳිනවා. ඒ නිසා එහෙම පුණ්‍යාභි සංකාරයට අහු වෙන්න එපා. ඒක විශේෂයි. එමුණුත් ඉනේ බලය අඩු වෙනවා. නේද? නග්ගහිත චිත්තෝ දානන්දේති. බාහිර දානයක් දුන්නත් ආයේ ඒකේ ගහිත චිත්තයක් නැහැ. කිසි දෙයක් නැහැ ආයේ. ඒක හිස්. ඒක ලබන භික්ෂුව ළඟත් තියෙන්න ඕන අනග්ගහිත චිත්තයක්. අනිත් පාසලේ තියෙන්නත් ඕන අනග්ගහිත චිත්තය. අනග්ගහිත චිත්තය කියන එක ඇති කරගන්න ලේසි නෑ. ග්‍රහණය නොකරන සිත. මහත්ඵල මහානිසංස වෙන්නේ මේ අනග්ගහිත චිත්තෙන් දන් දෙනවා. පුතජ්ජනේ හාල්මිටි 1000ක දානයක් දෙනවා. මේ අනග්ගහිත චිත්තයක් ඇති ශ්‍රාවකේ බත් හැන්දක් බෙදනවා. බත් හැන්දක් දන් දෙනවා. කාගෙද පින වැඩි? අර පුතජන භාවයෙන් ගහිත චිත්තයකින් හාල්මිටි 1000ක දෙන දානෙට වැඩි අර අනග්ගහිත චිත්තයකින් යුක්ත අවබෝධයෙන් යුක්තයේ ශ්‍රාවකයාගේ පරිත්‍යාගය කරන බත් හැන්ද බලවත්ය. ශාසන ධර්මයේ අවස්ථා තියෙනවනේ නේ? ධර්ම තියෙනවනේ ඕන තරම්. ඒස අවබෝධයේ පදනම් කරගත්ත, කරුණාව දයාව පදනම් කරගත්ත. මේක තර්ක විවාද ප්‍රශ්න ගැටළු ඒව මේවත් එක්ක නෙමේ මේ ධර්මයේ දකින්න තියෙන්නේ. ඕම කාරණේක තමන්ගේ සිත අවබෝධ කරගන්න ඉන්නේ. මේ බණ හරිද, මේ වහරිද, අතන හරිද, මෙතන හරිද කියන ඔබ මහා විනිශ්චයක් ලබා දෙන්න ඔබ මහා විනිශ්චයකාරයෙක්ද, මහදනමුත් එක්ද? නෑනේ. මම යම් දුර්වල තැනක තාම ඉන්නේ. ඒ නිසා මම මගේ ආධ්‍යාත්මය පිරිසිදු කරගන්නවා නිසා මට අතන හරිද, මෙතන හරිද, කොතන හරිද වැඩන්නේ. මට කොතනින් හරි ගන්න පුළුවන් දෙයින් මගේ ආධ්‍යාත්මය මම නිවැරදි කරගන්න ඕන, ශක්තිමත් කරගන්න ඕන, අවබෝධයෙන් පූර්ණත්වයට පත් කරගන්න ඕන කියලා කල්පනා කරත්. විශේෂ සම්බන්ධයෙන් විශේෂඥයෙක් බවට පත් වෙන්නේ නැතුව ඒක පිළිබඳව තීන්දු තීරණ ලබා දෙන පුජ්‍යලයෙක් බවට පත් වෙන්න බෑනේ ඔබට. එනිසා හරි දේ දැනගෙනයි වරද නෙවරද මනාව විවේචනයට ලක් කරන්නට හැකියාව ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔබ එතෙක් කාලයක් සංවර්ධනය වෙන්න ඕන, පූර්ණත්වයට පත් වෙන්න ඕන. ඔබේ ඔබ ඔබේ මොළය තුල ඔබ ජීවත් වෙන්න එපා. ඔබේ හදවතට ඔබ කතා කරන්න ආමන්ත්‍රණය කරන්න. හදවතින් ධර්මය අහන්න, විවෘත මනසින් ධර්මය අහන්න. මොලේ මොලේ කියන්නේ වෙනම කාර්යයක්. මොලේ තියෙන්නේ මේ අවදි වුණාට පස්සේනේ. නින්දෙන් අවදි වෙනවා. දැන් උදෑසන අද අත්දැකීම ලබා ගන්නකො. රාත්‍රී හර හොඳට නින්ද ගියපු කාලය තුලම ඔබ මොලේ භාවිතා කරේ නැහැ. මොලේ ක්‍රියාත්මක වුණාද, එහෙම භාවිතාවක් සිද්ධ වුණාද ඔබ විශ්ින් කරන භාවිතය? එහෙම දෙයක් නැහැ නේ, දැනුම් නැහැ නේ නේද? තද නින්ද තුල නැගිට්ටා. නැගිටපු ගමන්ම ගත්ත මොලේ. එතන ඉඳලා මොලෙන් වැඩ කරනවා. හැබැයි ඔබේ විවෘත භාවයේ තිබුණේ අර නිදිගත් අවස්ථාවේදී. ඔය නිදාගත්තාම වෙන නෝනලාගේ නම් එහෙම කියවනවා කියන්නේ මහත්තුර නේද? ඒ කියන්නේ විවෘත භාවය තුල ඉන්නකොට. ඊට පස්සේ නෝනා නුදී කවුද අර කියපු ගෑනු කෙනාගේ නම කියලා නේද? දැන් ප්‍රශ්නයක් එන්නේ. කටේ ප්ලාස්ටරයක් ගන්න ඉඳා ගන්න වෙනවා. එහෙම ප්‍රශ්න තියනවා නම් ඒ විවෘත භාවයේ මනසේ තියෙන මේ මොහොතේදී. ඒ නිසා දැන් මෙතෙන්දිත් මම කියන්නේ පොඩ්ඩක් ඔළුව පැත්තකින් තියලා බණ අහන්න කියලා. ඒකට හේතුව ඔබේ මොලේ හරි කපටි. මොලේ නරි මොලේක් තියෙන්නේ. ඈ විවෘත මනසින් බණ ධර්මය අහන්න ඕන. අවංකව බණ අහන්න ඕන. සත්‍යවාදීව බණ අහන්න ඕන. සත්‍යයට මුල් තැන දීලා බණ අහන්න ඕන. හංගල නිවන් දකින්න බෑ. ඒක බොරු කතාව. අපිත් හිතුවා තියා මේ ටික නිවනට බේන ගන්න ඒ ටික එහෙම දීදි මේ ටිකෙන් මම හොයාගෙන යන ඒ ටික තිබුණා එහෙම. හරියෝ වැරදි හෝ එහෙම තිබුණා කියලා එහෙම බෑ. ඔබ බොරු කරන්න බැරි කෙනත් එක්කයි දැන් ඔබ කටයුතු කරන්නේ. මේ මාත් එක්ක නෙමෙයි ඔබේ මනසත් එක්ක. නේද? බොරු කරන්න බැරිම තැනත් එක්කයි ඔබ කටයුතු කරන්නේ. නිවැරදි කරගන්න ඕන තැන පැහැදිලිවම නිවැරදි කරගන්න ඕන. නිවන් දකින්න පුළුවන් ආනන්තරය පාප කර්ම කරපු නැති ඕන කෙනෙකුට ඒ දිනස් යන්නේ. තේරෙන්නේ 999ක්ම ඈ මිනිස්සු නිකාම නිර්පරාදිතී ද අහිංසක මිනිස්සු ඝාතනය කරගෙන කරගෙන ගිහිල්ලා තඟුලිමාලට නිවන් දකින්න හැගෙන ආනන්තරය පාප සිද්ධ වුණොත් එහෙමනම් ඉවරයි. ඈ රහතන් වහන්සේලාව වේදනේ කිරීම ඝාතනය කිරීම කළොත් බුදුරෝගේ ලේ සලවුවොත් මෞපියන් නැති කළොත් නේද? ඒ වගේ දේවල් සිද්ධ වුණොත් එහෙමනම් ඉතින් ආනන්තරය කියන අත්හරින්න බෑ. කියන්නේ මනස ගලවන්න උත්සාහ කළාට කොච්චර උත්සාහ කළත් ගැලවෙන්නේ නෑ. විපාක විඳලම තමයි ඒක ගැලවිලා යන්නේ. ඒක යන ප්‍රඥා. දැන් ඒකෙන් අදහස් වෙන්නේ පාපේ කරපු කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කිව්වයි කියලා ලිහිසියෙන් නිවන් දකින්න බෑ කියන එක කියන්නත් ඕන. තේරුණානේ? මොකද හේතුව පාපේ බලය වැඩි. ඒක පෙරලන්න සෑහෙන අමාරුයි. දැන් ඒක ආත්මේ කිව්වා එයා දිගට යනකොට යාට කරපු යාගේ පාප කර්මයක් යාට මතක් වෙනවා කියලා. ඒකෙන් ටික වලකින්න අමාරුයි කියලා. අර ඒ වගේ පාපය දැන් ආනතරේ පාප කර්මයක් කරපු කොහොමත්ම බෑ. පාප කර්ම වැඩි කෙනාට නිවන් දකින්න හරිම අමාරුයි. එහෙමනම් ඔබතුල ධර්මයේ දකින්න බැරි යම් තත්ත්වයක් තියෙනවා නම් ඒකේ අදහස් වෙන්නේ යම් පාපතර ස්වභාවයකුත් තියෙනවා කියන එක. ඒ කියන්නේ ප්‍රඥා බලය හීනයි පාපතර බලය වැඩි කියන එක. සමහර අයගේ පාපතර බලය පොඩි, ලොකුවට නැහැ පොඩි. නමුත් ප්‍රඥා බලය අඩු නම් හරියට උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ ගිනියන්න තියෙන බඩුමලු ටික බෑග් 4යි 5යි. ගොඩක් නැහැ. හැබැයි තියෙන්නේ මේක ඇදගෙන යන්න 3-wheeler එකක්. එතකොට අමාරුයි නේද? ඒ කියන්නේ බඩුමලු ටික පොඩි වුණාට යාට ඇදගෙන යන්න තියෙන වාහනේ පොඩි වෙනකොට එයාගේ ප්‍රඥා බලය අඩුයි නේ. නම් මේ පොඩි මලු ටික යාට හම්බෙන ටිකක් ලොරියක් වගේ ලොකු ජිප් එකක් වගේ එකට දාගෙන ගෙනියන්න. 4යි 5යි තියෙන්නේ. ඒක ඉතාම පහසුවෙන් වේගෙන් අරගෙන ගෙනියන්න පුළුවන්කම තියෙනවා. හැබැයි යම් කිසි මොහොතක ලොරියක විතර විශාල බඩු ප්‍රමාණයකුත් තිබිලා 3-wheeler එකක් වගේ පොඩි බලවේගයක් තිබුණොත් එහෙම ඇදගෙන යන්න අර භාණ්ඩ ටික ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ පාපතර බලයට වඩා බලවත් ශක්තියක් සහ නුවණක් තිබුණොත් එහෙම අනිවාර්යයෙන් මේ පාපතර බලය ඔබට ඇදගෙන යන්න පුළුවන්. හැබැයි පාපතර බලය වැඩි වෙලා ප්‍රඥා බලය අඩු වුණොත් ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් සමහර අයගේ මෙතෙන්ට එන අයගේ පාපතර බලය අඩුයි. අඩු වුණාට ප්‍රඥා බලය බල සම්පන්න නොවන තිරසක් හිටියොත් එහෙම ඒ අයට ටිකක් ප්‍රමාදයි. මුල් තැන අංක 1ට දීපු අය තමයි ධර්මයේ දැක්කේ. මහත්මයෙක් කතා කරලා කියන සාවෙන්නේ අපි රස්සාව කළා තමයි. නමුත් ජොබ් එක මගේ දෙවෙනි එක. මං ජොබ් එකේ කළේ බණහන එක. අය ජොබ් එක උනේ බණහන එක. ධර්මය අහන එක, තේරුම් ගන්න එක. මං ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපවීම කළා ධර්මය තේරුම් ගන්න කියලා. ඒ වගේ ධර්මයට මුල් තැන දීපෝ අය තමයි හැම විටම ධර්මයේ දැක්කේ. ඒක හිතෙන්ම වෙන්න ඕන. කනෙන් නෙමෙයි. නිකන් කනෙන් මොනව හරි දාගෙන සින්දු අහන වගේ ඇහුවට වැඩක් නැහැ. මුළු හදවතින්ම ධර්මයට මුල් තැන දීපුවා. ඒ තමයි ධර්මයේ දැක්කේ. සමහර අය පිටින් අපේ අම්මලා බණ අහනවා 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 අහනවා. නමුත් හිත තියෙන්නේ වෙන වෙන දිහාවල් වල. එක්කෝ ඉඩකඩම් වල දරුවෝ පිළිබඳව, මොන පුරුමයේ පිළිය පිළිබඳව, ඌව ගැන හිත හිතා හිත තියෙන වෙනම කන බණ අහනවා. එහෙම වැඩන්නේ. සිත, කය, වචනේ මේ තුන් දොරම හරියට පහදවා ධර්මයේ තුල හරියට පිහිටවන තැන තමන්ගේ හිතේ රැඳීමක් ඇති වෙන්නේ. ලේසි නෑ. Tamanta ආධ්‍යාත්මික මරණයක් වගේ එක තේරෙනවා. ගොඩාක් අයද මැරෙන්න වදනවා වගේ කියලා තේරෙනවා. Tamange papuwa hira karagena yana swabhawayak tiyena. මොකද හේතුව මේ ආධ්‍යාත්මය තුළ කැරකෙන මේ ආත්ම දෘෂ්ටිය බලවේගي හරි ශක්තිමත්. මහා විදුලි බලයක් වගේ එකක්. හරි, එක මාළුවෙක් ඉන්නේ 33000ද කොච්චරද ගාන ප්‍රමාණයක් එයාගේ මේ ඇඟින් කරන්ට් එකක් නිකොදවලා තමයි තව සත්‍යයෙන් දඩයන් කරගන්නේ. මං හිතනවා මිනිස්සෙක් ඒ වගේ ශක්ති වශයෙන් මේක එළියට දැම්මොත් 33000 නෙමෙයි, ඒක දෙගුණ තුන්ගුණ කරලා විදියට විද්‍යුත් බලයක් එළියට නිකුත් වෙයි කියලා. ඒ තරම් බලයක් තියෙනවා. ඒකනේ සමහර වෙලාවට අපි කට වහ ඇස්වා ඕවා කියන්නේ තෝම තමයි. ඇහෙන් යනව, කටෙන් යනව, ගස්වල ගෙඩි එවලම මැලවිලා කඩම් වැටෙනවා. ඇස්වා වැදුනහම ඇඟ දනවා. කටවා වැදුනහම ඇඟ පිච්චිලා යනවා. ඉඳලා ඉතල මටත් ඒ වගේ වැදුනහම මං ඉඳ ඉකැලක් එහෙම ගන්නවා. ඒ නරක සිතින්, දුෂ්ට සිතින් යමක් සිද්ධ වුණොත් එහෙම ඒ ශක්තිය පිට වුණොත් එහෙම ඒක බලපාන. ඒ නිසා ඒ තරම් බලයක් තියෙන ඔබේ මේ මනස ඇතුලේ. සිත සචිත්ත පරියෝදපන සිත කොතනද තියෙන්නේ, සිත මොන වගේද කියලා බලන්න, නුවණින් බලන්න සිත දිහා. ඔළුව පැත්තකින් තියනවා කියන එකෙන් අදහස් කරේ සම්පූර්ණයෙන් ඔළුව නැතුව බලහනවා කියන එක නෙමෙයි. ඔළුවේ තියෙන අර විවෘතභාවයක් නැති පුජ්‍යල ඥානය කියන එක, මතවාද තියෙන ටික කියන එක පැත්තකින් තියලා විමසුන් බුද්ධියෙන් තමන්ගේ මනස දිහා බලන්න කියන එක. ඔළුවෙන් තමයි ඒ ඇති කරගෙන තියෙන්නේ කියන එක. විශේෂ පරීක්ෂාවකින් නොබැලුවොත් කිසිසේත්ම ඔබට ධර්මයේ මොන ගැහෙන්නේ. විශේෂ පරීක්ෂාවකින් බැලුවොත් පමණක්මයි ඔබට ධර්මයේ මොන ගැහෙන්නේ. අය දැන් ඉන්න අපේ පොඩි පොඩි මනෝවිද්‍යා කෑලි දෙකක් තුනක් කොහෙන් හරි දැනගත්ත අය එහෙන් මෙහෙන් ඉතින් ওই පොඩි පොඩි දේවල් කියයි පරිශනේ කරනවා කියන්නේ ඕක මෙහෙම එකක්, ඔය අවබෝධය මෙහෙම එකක් කියලා රෑටින් ඉඳගෙන මනක් කල්පිතයන් එක එක දේවල් මවන කට්ටිය ඉන්නවා. ඒකට අපිට කියන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ තියෙන මේ පරිණත භාවයේ තියෙන දුර්වලතා. බුදුහාමුදුරුවෝ දේශනා කරන කාලේ බුදුහාමුදුරන්ගේ දේශනාවට සහ මිනිසුන්ට ඇතුළ ඇති වෙන අවබෝධයට ඕක මානසික රැවටීමක්, ඕක මෙහෙම දෙයක් කියලා මිනිසුන්ව මොලා කරවුවා ඈත ඉඳගෙන මිනිස්සු. බුදුහාමුදුරන්ට ලේබල් ලැබුවා. නමුත් ඉතින් අවබෝධ කරගන්න මිනිස්සයා අවබෝධ කරගන්න ඔයකට ලේබලයක් මොකක්වත් උවමනාව නැහැ. ඒ නිසා මේක මොකක්වත් මාර්ගඵලයක්වත් මුසිම தත්වයක්වත් නැමේ අපේ අදහස. සනචිලිදායක මිනිස්සෙක්, නිවුණු මිනිස්සෙක් බවට පරිවර්තනය කරන්න ඔබේ සිත ඒ ඇරෙන්නට වෙන දෙයක් නැහැ. මේක ආගමික සම්බන්ධතාවයක් තියෙන එකක්වත් නෙමේ. මේක බුද්ධාගම නෙමේ, බුද්ධ දර්ශනය. එහෙම නැත්නම් තථාගත දර්ශනය. ඒකට තමයි බුද්ධ දර්ශනය කියලා කියන්නේ. තථාගත දර්ශනයේ දර්ශනය සියලු ආගමිකයන්ට පොදුයි. ඒක මානව දහම. මිනිස්යා ළඟ තියෙන தත්ත්වය පෙන්වා දීමක් පමණයි. ඊළඟට එයාගේ ශික්ෂණය දෙන්නේ එයාගේ මොළේ. බාහිරේ නෙමෙයි. එයාගේ පවපින තියෙන්නේ එයාගේ මොළේ දර්ශනය තුළ දෙන්නේ. අනිත් අයට තියෙන තමන්ගේ මොළේ නෙමෙයි තමන්ගේ ශික්ෂණය දෙන්නේ ඔවුන්ගේ ආගමෙන් ආපු මතවාදෙ. බලන්න මේ ලෝකේ ආගම් වලින් මොනතරම් මිනිස්සු විකෘතියට පත් කරලා තියෙනවද කියන්නේ. ඒ ආගමී ගැන්වීම අනුව තමයි ලෝකේ පැවැත්ම. හරක්ට වන්දනා කරන්න, හරක්ට මල් මාලා දාන්න, හරක් දෙවියන්ගේ වාහනේ කිව්වහම හරක්ට වඳිනවා. හරක්ට මල් මාලා දානවා. ඊළඟට හරක්ව මරාගෙන කන්න, ඔවුන් ආහාරය පිණිසයි ඉන්නේ කියලා කිව්වහම ඒ සත්තුන්ව මරාගෙන කනවා. තොප්පි දාන්න, ඇඳුම් දාන්න කිව්ව, ඇඳ ගන්න කිව්වහම මිනිස්සු තොප්පි දා ගන්නවා, ඇඳුම් අඳිනවා, ජටා බඳිනවා, නොයිකුත් දේවල් කරනවා. ඇඳුම් අතහැරලා යන්න, ඇඳුම් නැතුව නිර්වස්ත්‍රව පාර යන්න කියලා කිව්වහම අර නිකණ්ඨනාත පුත්තල වගේ අය නිර්වස්ත්‍රවද පාරේ යනවා. මේ ලෝකයේ තියෙන ආගම ආගම් තුලින් මිනිස්යාගේ මොළේ ඇතුළට ඇතුල් කරවන චින්තනයේ ඒ විදිහටම කහා ගන්න කෙනා, අල්ල ගන්න කෙනාට සිද්ධ වෙන්නේ හරියට තිරික්කල කර තියා ගන්න ගුණෙක්ගේ හා සමාන ක්‍රියාවලිය. කෙලින් මේ වයදගෙන යන මිනිස්සු සියලුම දේනාම ගුණ හා සමානයි. ගවයන් හා සමානයි. දාර්ශනිකයා කියන්නේ මේ කරත්ත විමින් තියලා පැත්තකින් තියලා සෙව නැල්ල වගේ නිදහසේ ඉඳ කෙනෙක්. ඔබට මේ මනස ඔබ කර තියාගත්තොත් කරත්තේ එනවා වගේ ඔබට දුක දැනෙනවා, පීඩා දැනෙනවා, රිදුම් දෙනවා. යමෙක් මේ මනස බිම තියනවා නම් ඔබට හෙව නැල්ලක් පිටුපසේන හා සමාන කිසි බරක් නැහැ. සාතන් වහන්සේ කෙනෙක් වඩිනකොට පිටිපස්සෙන් එන්නේ හේවණල්ල විතරයි. අතීත අනාගත වර්තමාන බඩුමලු නැහැ. ඉතින් ඔබටත් තියෙන්නේ අතීත අනාගත වර්තමාන බිමින් තියලා සේවණල්ලට විතරක් පිටිපස්සෙන් එන්න දීලා විදගෙන යන්න. අතහැරපු තැනින් ඔබ යන්න ඔබේ කාර්යයට. ඔබ හිතන්න බලුවා මම මේ දැන් ළමයා ස්කෝලෙන් මම ගන්න ඉන්නේ, එතකොට මම ඒක අරගෙන යන්න ඕන කියලා නෑ. ඒක අතහැරුණු තැනින් දකින්න පුළුවන්. එතකොට ගේදර ගැන මම අරමුණු කරගන්න ඕන නේද? ගේදර මම පිරිසුදු කරගෙන ලස්සන තියාගන්න නෑ. ඒක අතහැරපු තැනින් ඔබට දකින්න පුළුවන්. එහේ ඊට පස්සේ අවශ්‍යතාවය සහ කාර්යයක් බවට පත් වෙනවා. ඒක මනෝභාවයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. ඒ නිසා මම කියන දෙයක් තමයි ආනන්ද හැමදෙරම නැති කාලයක් තිබුණා. මොකක්වත් නැහැ. මෙහෙම ලස්සන ධර්ම ශාලාවක් නැහැ. කිසි දෙයක් නැතුව පැලක් අහගෙන වගේ. ඒ කාලෙත් මට හොඳයි. දැනුත් මට හොඳයි. තිබුණත් හොඳයි, නැති වුණත් හොඳයි. තිබුණද ඒ නැති වුණාද ඒක භෞතික ප්‍රශ්නයක් නිසා, ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. පුජ්‍යලයක් නැති බවත්, එහෙමනම් පුජ්‍යලයකට අනුබද්ධ කිසිම දෙයක් නැති බවත් අවබෝධයෙන් පසක් කරගත්තට පස්සේ තියෙන්නේ සජීවී ජීවත් වීමක් මිස ආත්මීය කරගත්තු දෙයක්, අල්ලගත්ත කිසිම දෙයක් නැහැ. තමයි කියලා අල්ලගන්නේ නැති තැනින් අවදි වෙන කෙනාට කුමන දෙයක්ද? තියෙන හාත්පස නිරෝධය. හැම පැත්තෙම නිදහස. නිවැරදි ආගේ ආකාරයෙන් තණ්හා බලය කියන එක දුරු වුණොත් ඔබේ ආධ්‍යාත්මයට කරන්න කිසිම දෙයක් නෑ. සම්පූර්ණ නිදහස. තණ්හා බලය ශක්තිය කියන එක ක්‍රියාත්මක වෙන තුරුම ඔබට තියෙන ගොඩාක් දේවල් ඇයි අරක එන ඒ තණ්හා බලය කලමනාකරණය කරන්න එපා. තණ්හා බලයක් තමයි කලමනාකරණය වෙන්නේ හැම මොහොතකම. කලමනාකරණයෙන් තොරයි තණ්හාව ඉවත් වෙන තැන. කලමනාකරණය වෙන්නෙම වැඩ ගොඩක් ඇති තැනනේ. වැඩ ගොඩක් ඇති තැන කියන්නේ තණ්හා බලේ ක්‍රියාත්මක වෙන තැන. කලමනාකරුවා ඔබ එතකොට තණ්හා බලය දුරු වෙන තැන කල්මනාකරුවා නිදහස්. ගිනාවේ බිඳුව නම් ගෙනියන්නේ බිඳුවක් නම් ජීවත් වෙන්න බිඳුවේම අපි කීමට නම් කියනව නේද ගිනාවේ දෙයක් නැහැ ගෙනියන දෙයක් නැහැ කියලා. නමුත් ගිනාව දෙයක්වත් නැති වුණාට ගෙනියන දෙයක්වත් නැති වුණාට මේ දැන් තියෙන දේවල් ටික බලන්න. දැනුත් දේවල් නැහැ කියලා තේරුම් ගන්න ඕන. වෙනතන පුළුවන් නැහැ. දැනුත් දේවල් නැහැ. දැනුත් දෙයක් නැහැ. ගිනා දෙයක් නැහැ, ගෙනියන දෙයක් නැහැ, දැනුත් දෙයක් නැහැ. දැනුත් නිදහස් වෙන්න, දැනුත් විවේකීව සිටින්න. චිත්ත විවේකය. ඔබට දෙන්නම අමාරුම දේ, ඔබට ඇති කර ගන්න අමාරුම දේ මොකන්ද? චිත්ත විවේකය. කිසිදු ඉන්ද්‍රියක් සමග ඇලෙන්න එපා, ගැටෙන්න එපා. මේ ක්ලේශ එකක් නෙවෙයි මේ කියන ධර්මයේ තේරුම් ගන්න අමාරු. සමහර අය මේ අභියෝගය අතහැරලා දානවා. සමහර අය මේ අභියෝගය අල්ලගෙන කොහොම හරි ඉස්සරහට ගිහිල්ලා ගිහිල්ලා වැරදිලා අදහස් වරක් කොහොම හරි තේරුම් අරගෙන සංසාරයටම විසඳුමක් අපායට නොවැටෙන මට්ටමට තමන්ගේ හිත ප්‍රබුද්ධ කරගෙන සන්තෝෂයටපත් වෙනවා. ඒ සන්තෝෂයට අත්තේන ඒ දින් සන්තෝෂයෙන් ජීවත් වෙනවා, ධර්ම රසයේ විඳිනවා, අහෝ සබකක් කියලා හිතනවා. අනේ මම මොනතරම් මුලාවකින් අන්ධකාරයකින් මම මිදුණා නේද කියලා සන්තෝෂ වෙනවා. මේ ඒගොල්ලෝ සන්තෝෂයි. මේ ලංකාවේ ඉන්න අයට මේ ධර්මයේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව අති මදි, උනන්දුව මදි. ධර්මයේ පිළිබඳව විශේෂ විශේෂ ලොකු අගයකින් හිතන්න පුරුදු වෙලා නැහැ. චාලිත්‍රට අහගෙන ඉන්න විතරයි පුරුදු වෙලා තියෙන්නේ. විද්‍යාත්මකව හිතන්න පුරුදු වෙලා නැහැ. මොකද හේතුව? විද්‍යාත්මක බණ කියවෙන්නේ හාමුදුරු අතින් කියවෙන්නේ නැහැ. විද්‍යාත්මකව හොයන්න ධර්මයක් කියවෙන්නේ නැති නිසා දායකයොත් පුරුදු වෙලා ඉන්නේ කියන දේවල් දැනුමින් අහගෙන ඉඳලා සාදු කියලා යන්න විතරයි. ඒ නිසා මම හිතන්නේ ටික පිරිසක් හරි ඉන්නවා. ඒ පිරිස විද්‍යාත්මකව බලන්න. ස්වභාවයේ කොටසක් බවට පත් වෙලා ඉන්න ඔබ ස්වභාවයේ බවට පත් වෙනවා. ස්වභාවයේ බවට පත් වෙනවා. ඒකකයක් වෙලා ඉන්න ඔබ මම නැමැති ඒකකයේ රැඳී ඉන්න ඔබ සමූහයේ බවට පත් වෙනවා. විශ්වය හා සමස්ත ලෝකය හා සමූහය බවට පත් වෙන ඒකකයක් වෙන ඔබ තුල තියෙන අවිද්‍යාව සහ අන්ධකාරය දක්ව ඒ අතහරින්න, ඒ දුරු කරන්න, නිදහස් කරන්න. ඒකකයක් සිටිනකොට සියලු බර ඒකකයේ විසින් දරන්නේ. සමූහයක් බවට පත් වෙනකොට ඒ බර සමූහයේ විසින් දරන්නේ. එවිට ඒක බරක් නෙමෙයි, ඒ විශ්වයේ පොදු ස්වභාවයක්, න්‍යායක් බවට පරිවර්තනය වෙනවා. ඔබේ දෘෂ්ටි හරි ප්‍රබලයි. ඔබේ දෘෂ්ටි ඉක්මනින් ගැටෙන සුළුයි. සම්මතයෙන් ගැලවෙන්න හරි අමාරුයි. ඒක මම ඔබට පෙන්වන්නම්. ඔබට පේනවද මා ඉදිරියේ තියෙන සුදු පාට බෝතලේ? ඔබට පේනවද මා ඉදිරියේ තියෙන සුදු පාට මේ බෝතලේ? මොකද්ද උත්තරේ? මේ බෝතලේ සුදු පාටද? කළු පාටද? නිල් පාටද? කොළ පාටද? ඇති කළොත් මතය, ඇති කරගත්තොත් මතය. ඒක එහෙම පවතිනවා. මේක කොහොමද මේ පාටක් බවට පරිවර්තනය වුනේ? කවුද මේ පාට දැම්මේ? කවුද මේ පාටට මේ වචනේ ලබා දුන්නේ? තේරෙන්නේ සම්මුති ඥානයේ තියෙන සම්මුති ප්‍රභේදනය. ලෝකෝත්තර ඥානයේ සම්මුති ඥානයට වඩා ගොඩාක් ඉහළයි. මේ සම්මුතිය නිසා මිනිස්සයා ගැටෙන්නේ. ඒ නිසා ලෝක සම්මුති කාරණයක්, ලෝක සම්මුති සම්මතයක් තමයි මේ මම කියන්නේ. සම්මුති ඉක්මවා යන දර්ශන වේදයක්. බුදුදහම, බුදුරජාණන් වහන්සේගේ ඥානය, ගුණය. අපි බුදුරජාණන් වහන්සේගේ නැහොත් මේ පාඩ මොකක්ද කියලා. මට කියන්න තියෙන්නේ, ඔබ මේකට කොළපාට කියලා කියනවා නම් මේක කොළපාට. ඔබ මේකට සුදුපාට කියනවා නම් ඒක සුදුපාට. ඔබ මේකට රතුපාට කියනවා නම් මේක රතුපාට. මේක කළුපාට කියනවා නම් ඔබ මේක ඒක කළුපාට. මට මේ පිළිබඳව වර්ණ ප්‍රභේදනයක් නැත. ලෝක සම්මුතිය. වර්ණ ප්‍රභේදනයක් නැත්නම් එයාට ඒක පිළිබඳව ගැටීමක් නැත. ඔබට වර්ණ ප්‍රභේදනයක් තියෙනවා මේකට කළු පාටයයි හෝ සුදු පාටයයි හෝ ප්‍රකාශ කරන තැන. ඔබේ සිත ගැටීමෙන් බලනවා කොහොමද ඒක එහෙම වෙන්නේ, ඕක මේ පාටනේ කියලා. පුජ්‍යල න්‍යායකින් බැලුවොත් මේක රතු පාට. ඒත් පුජ්‍යලත්වයේ අතහැර බලන කෙනෙකුට මේ වර්ණ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ අන්න ඒ වගේ තාම ගැඹුරු කාරණයක්. සෑම බැඳීමක්ම මනසින් පවතින අතහැර අතහැර යන්න ඕන. බැඳීමක්ව පවතින දේවල් විතරයි ඔබට අතහරින්න තියෙන්නේ. බැඳීමක් නැති දේවල් අත්හරින්න අවශ්‍ය නැහැනේ. ඒවත් හැරිලා තියෙන්නේ නේද? උදාහරණයක් වශයෙන් ඔබට කිව්වොත් මනසින් මේ වතුර බෝතලේ අත්හරින්න කියලා. ඔබ මොකද දෙන උත්තරේ? මට එහෙම දෙයක් අත්හරින්න අවශ්‍ය නෑ. මොකද හේතුව මම ওই වතුර බෝතලේ අල්ලගෙන නෑ කියන්නේ කියන්නේ නේද? ওই වතුර බෝතලේ සම්බන්ධයෙන් මගේ සංඥාවක්වත් වාදානයක්වත් විඥානයක්වත් මොකක්වත් නැහැ. ඒ නිසා මට ඔබේ අත්හරින්න දෙයක් නෑ. ආන්න ඒ වගේ ඔබේ තියෙනවා ඔබට අත්හරින දේවල් නෙමෙයි ඒවා. ගෙදර තියෙනවා සමහර ලාට වතු පෙඩි, ඉඩම් කඩම්, ගේ දොර, ඇඳ පුටු, හට්ටි වළං, ඇඳි මේක ඕවා තියෙනවනේ. ඔය තිබුණොත් ඒවා එහෙම අත්හරින දේවල් නෙමෙයි ගොඩාක් දෙනකොට. ඒවයි නිසා ඇති කරන වේදනා, තණ්හා, තෘෂ්ණා, බලවේග නැහැ. පොඩි දේවල් තියෙන්නේ, අත්හරින දේවල් තියෙන්නේ. ඊට අපි අහලා තියෙන එක භික්ෂුන් වහන්සේ නම ලොකු වටින පුටියක් තිබුණා. හොඳට ඔක්කොම තිබුණා. නමුත් අවසානයේ ඇලිල හිටියේ පොඩි සිවුරකට. එයා ඉපදලා ගිහිල්ලා ඇවිල්ලා අර සිවුරේ මැක්කෙක් වෙලා නැවුවා කියලා. ඒ වගේ බැඳීම් තියෙන බොහොම පොඩි දේවල් වලට තමයි විශාල දේපල තියෙන මේ අම්ම කෙනකින් ඇහුවාම මේ අම්ම වැඩියෙන්ම මොකටද ඇවිල්ලා තියෙන්නේ, මොනවද වැඩියෙන්ම මතක් වෙන්නේ කියලා ඇහුවාම ඒ අම්ම දීපු උත්තරේ තමයි එයාගේ මංගලසාරිය. ඔව් මංගලසාරියට තමයි එයා ඇලෙන්නේ, බැඳෙන්නේ. ඉතින් අපි ඔක කිව්වා ඔක කඩලා මේ මහලු නිවාසයකට හරි ළමා නිවාසයකට හරි ජනෙල් රෙදි වලට හරි දෙන්න කියලා. නැත්නම් උග තියන් හිටියොත් උතන උපදී කියලා. ඊට පස්සේ ඒක මුකරලා තිබ්බා. දැන් මතක් වෙනවද කියලා හව. දැන් නම් නෑ කිව්වා. දැන් මතක් වෙන්නේ නෑ කිව්වා. ඒක ලස්සන ඒක තිබුණ හැඩ ඔක්කොම ඉවරයි. ඉතින් ඒ වගේ තමන්ගේ හිතේ මේ මොහොතේ බලන්න තමන්ගේ බැඳීම කොතනද තියෙන්නේ. තමන් විඥානගත වෙලාද ඉන්නේ, සංඥාගත වෙලාද ඉන්නේ, ධර්ම සංඛාරයකට අහු වෙලාද ඉන්නේ, මොනවා හරි ක්‍රියාවකට බැසගන්න යමක් තෘෂ්ණාවෙන් තණ්හාවෙන් හොයන ස්වභාවයක ඉන්නවද? අපිට අවශ්‍ය කරන්නේ මනස සම්පූර්ණයෙන්ම නිදහස් කර නිරෝධ කරගන්න. ඒ කාර්යය මගේ මනස සිද්ධ වෙනවද? අන්න ඒකයි දහම. එහෙම නැතුව දැන් සමහර අය සමහර වැඩසටහන් වලට යනවලු මට ආරංචි මේ හාමුදුරුව අපිට කරන්න දෙයක් දෙන්නේ නැහැ ඒ නිසා අපි යනවා කියලා. ඔව් සරල බුද්ධියක් තියෙන අයට මේ මොනව හරි කරන්න දෙයක් තමයි ඕන. ඈ ඔව් ඉස්ස උඩට හුස්ම ගන්නවා 1යි, පහළට හුස්ම ගන්නවා 2යි කියන්නේ ඔන්නව හරි ඉන්න ඕන. එහෙම නැත්නම් හුස්ම නාහේ ඉඳලා බඩට යනකම් බලන් ඉන්න ඕන, බඩේ ඉඳලා ආයෙ උඩට එනකම් බලන් ඉන්නවා. ඒවා ඉතින් හොඳයි. අර පොඩි ළමයින්ට අකුරු අර කාන්තලෙන් අල්ලගෙන අර මෙහෙම පොඩි කාලේ අකුරු අඳිනවනේ නේද? ආන් මේ වගේ දේවල් ඒවා. බේසික් එක මේ භාවනාවේ තියෙන ප්‍රාථමික අවස්ථා. ඒ වගේ අවස්ථාන් වලට ගිහිල්ලා අපි ලොකු භාවනාවක් කරයි කියලා හිතාගෙන එනවා. නමුත් කිසිදු විදර්ශනා බලයක් ගොඩනගින්නේ නැහැ. ක්‍රියාවෙන් කවදාවත් නිවන් දකින්නේ නැහැ. ක්‍රියාව ඉක්ම වීමෙන් පමණයි. කර්ම නිරෝධයෙන් විතරයි නිවන් දකින්න පුළුවන්. ක්‍රියාවකට වටන තැනකින් නිවන් දකින්න බෑ. එහෙනම් මට ක්‍රියා දෙන්න පුළුවන්. මාත් හැම භාවනාවක්ම දන්නවා. පොතපතෙන් කියවලත් ඉගෙනගෙන තියෙනවා. ප්‍රායෝගිකව ආරණ්‍ය වල වැඩ දියුණු කරලා තියෙන නිසා මට ඕන ඒව ගන්නන්න පුළුවන්. ධ්‍යාන ඕනනම් ධ්‍යාන, කසීන ඕනනම් කසීන, පිළිකුල් ඕනනම් පිළිකුල්, අනිත්‍ය ඕනනම් අනිත්‍ය, ශූන්‍ය භාවනාව ඕනනම් ශූන්‍ය භාවනාව, මේ යෝග භාවනාවත් අවශ්‍ය නම් මට කියලා දෙන්න පුළුවන්. නමුත් මේ ආකාරයෙන් දේශනා කිරීමෙන් මාසිකට හමාරකට සැරයක්වත් එක්කෙනෙක් දෙන්නේ මෙහේ හරි ලෝකෙ කොතනක හරි මගේ දේශනා නිසාම ගොඩ යනවායි කියලා මම දන්න නිසා මේ ක්‍රමයේ දිගටම පවත්වාගෙන යනවා. ගන්න කෙනා ගන්නේ නැති කෙනා නෑ. ඒක කොහොමත් එහෙම තමයි. පන්තික ළමයි ඔක්කොම පාස් වෙන්නේ නෑ ටික දෙනවා. දහම තේරුම් ගත්තට පස්සේ එයාගේ දර්ශනය තුළ, එයාගේ මනස තුළ ක්‍රියාව කියන එකට වැටිලා මතවාදීන් ක්‍රියා කරන්න ඕනේ. එයාගේ දර්ශනය තුළ එයා ක්‍රියා කරන්න දන්න. ඊට පස්සේ දැකීමෙන් ක්‍රියා කරනවා. ඒක සායනාංශ කිව්ව නිසා ක්‍රියාවක නෙමෙයි. දැකීමෙන් ක්‍රියා කරනවා. එයාගේ මනස පූර්ණත්වයට පත් වෙලා නිදහස් බවට පත් වෙලා තියෙන නිසා එයාව ක්‍රියාව ඉක්මවා චේතනා කර්මයක නොමැති ක්‍රියා ධාමයක් බවට පමණක් පරිවර්තනය වෙනවා බාහිර ක්‍රියාවලිය. බුදුහාමුදුරුව පාරේ වැඩම කළාට වඩිනව නෙමෙයි. දානි වැළඳුවට දානි වළඳනව නෙමෙයි. සතපුණාට සතපෙනව නෙමෙයි. වැඩ හිටියට වැඩ ඉන්නවා නෙමෙයි. ඇයි ඒ? බුදු ක්‍රියාවක් පමණයි. ඒ ක්‍රියාදාමය කෙනෙක් කිව් නිසාවත් තමන් තෘෂ්ණා තණ්හා බලවේගයක් තුලින් ය අල්ලාගෙන නැති නිසාත් එය ක්‍රියාදාමයකට වැටෙන්නේ නැත. කර්මපතේකට හසුවන්නේ නැත. සරල භාවනාවල් දෙන තැන්වල විශාල සෙනග ඉන්නවා. ඊට වඩා විශාල පිරිස් ඉන්නවා. මොකද හේතුව අතිශයින්ම සරලයි. මම නිදුක් වෙම්මා, නේන නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, නිවන් දකින්වා, මා මෙන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, ක්‍රෝධ නැත්තෝ වෙත්වා. කේකේතින් ඉන්නේ ඔහොම කිව්වයි කියලා ඕක වෙනවද මං අහන්නේ? ඕක ඔහොම වෙනවනම් මමත් ඕක කළා, කාලයක්ම කළා. ඕක ඔහොම කිව්වයි කියලා ওই වැඩේ වෙන්නේ නැහැ. මොකද හේතුව මමත් වෛරයෙන් ක්‍රෝධයෙන් ඉන්න මිනිස්සෙක් හැටියට ඉන්න තැන ඉඳන් ඔහොම කිව්වයි කියලා ඔක ඔහොම වෙන්නේ නැහැ. තමනුත් ලෙඩ රෝග වලින් ඉන්න ගමන් ස්වභාවයෙන්ම බුදු කෙනෙකුට පවා ඒ දේවල් තිබුණනේ. ඉන්න ගමන් ඒතරින් වෙනම දෙයක් ලෝකේ පතන්න බෑ. ඒ කරුණා භාවනාවල් සාමාන්‍ය දේවල්. මෛත්‍රී විහරණය කියන්නේ හරි ගැඹුරු එකක්. බුදුරජාණන් වහන්සේගේ පරිවර්තනය නෙමෙයි, බුදුහාමුදුරුවන්ගේ මෛත්‍රිය කියන පරිවර්තනය වෙනස් නේද? බුදුරජාණන් වහන්සේ ඉතාම හොඳට උත්තානේ මෛත්‍රී සූත්‍රයේදී ඉතාම පැහැදිලිව කියලා තියෙනවා. මේ 10 භික්කවේ චේතෝ විමුක්තිය. මෛත්‍රිය කියන්නේ මහණෙනි අර දිග සත්තු, කොට සත්තු, ළඟ සත්තු, දුර සත්තු ඔක්කොම මතක් කර කර මේ සතා භාවනා කරනවා. සත්ව ගතිය නැති කර ගැනීමයි මෛත්‍රිය කියන්නේ. මෙත්තාය වික්‍රේ චේතෝ විමුක්තිය. චේතනා කර්මයට හසු වූ තැන සත්වයේ කැටියට සත්වයකට සෙත් පැතීම තියෙන්නේ. මේ සත්ව භාවයෙන් දුරු වීමයි මෛත්‍රිය කියන්නේ. අන්නේ මෛත්‍රිය උදා කරගත්ත කෙනෙකුට දවසට වාර කීපයක් අසුරු සැනක් පොඩි වෙලාවක් හරි යාට මේ මෛත්‍රිය තුල පිහිටන්න පුළුවන් නම් එයා සිව්පසේට හිමිකම් කියනවා. එනනම් බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ මෛත්‍රිය උදා කරගත්තට පස්සේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් හම්බෙන සිව්පස්සේ වුණත් ලබන්න තමන් සුදුස්සෙක් බවට පත් වෙනවා. විශේෂයෙන් මේ ධර්ම අවබෝධය ලබා ගත්ත අය මේ බුදුහාමුදුරුවෝ වෙනුවෙන් ලබා දෙන සිව්පස්සයක් වුණත් භුක්ති විඳින්නේ ඒගොල්ලෝ සුදුසුයි. මොකද හේතුව මේ බය නැතුව සාංගික දානයක් හරි වළඳනවා. මොකද ඒ ඇත්ත තමයි පරමාර්ථ වශයෙන් අයිතිකාරය. ධර්ම අවබෝධය පත්වෙච්ච අය ධර්මය පිළිබඳව යත්තන්ද හාත්පසින් පැහැදිලි. මොකද්ද මමත්වේ නම් මන් තුල, සක්කාය දිට්ඨික කියන ස්වභාවය නම් මන් තුල නැත. ගමම් මග පිළිබඳව විශ්වාසය ඇත. මට අනිත් අනිත් ප්‍රතිපදාවල් පිළිබඳව හොය හොයා යයි මට අවශ්‍යතාවය නැත කියන ඉතාම ඍජු දර්ශනය යාට පිහිටනවා. ඒ පිහිටියට පස්සේ යාතුල තමයි උජුපටිපන්න භාවයේ තියෙන, ඥායපටිපන්න භාවයේ තියෙන, සාමීචිපටිපන්න භාවයේ තියෙන පිහිටන්නේ අරගෙන. එකකින් අදහස් වෙන්නේ තව දේශනාවකට අහුම්කම් දෙන්නේ නැහැ කියන එක. අහුම්කම් දෙන්න පුළුවන් මොකද්ද තියෙන්නේ කියලා බලන්න. මොන වගේද කියලා බලන්න. එහෙම යන්න පුළුවන්. දෙයක් තියෙනවා. 아무ත එයාට කළ යුතු දේ පැහැදිලි. යායතු ගමම්මක පැහැදිලි. Taman සිටිය යුතු තැන පැහැදිලි. Tamanගේ මනස නිදහස් කරගන්න ඕන විදිය පැහැදිලි. තමා නුවණින් ධර්මඥානයේ සමග අවදි වෙනකොට විමුක්ති ඥානයත් සමග අනිත් දේවල් ටික ඔක්කොම ටික දුර වෙලා යනවා. අසංකාරික සිතක්, විමුක්ති ඥානයක්, චේතෝ විමුක්තියක්, සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වීමක්. අර කියන්නේ නේද සබ්භාසෝ සූත්‍රෙනේ, සබ්බ සංකාර සමතෝ, සියලු සංස්කාරකයන්ගේ සමාප්තිය. ඒ අවධිය තුල තියෙනවා, නිවැරදි අවධිය තුල, සම්මාදිට්ඨික අවධිය තුල තියෙනවා සියලු සංස්කාරකයන්ගේ අවසානය. ඒතං සන්තං ඒතං පනීතං. ඒක සාන්තයි, ඒක ප්‍රණීතයි. මේක සතුටක්, නිවන සැපයක්. කොට තියෙන සැපේ පිළිබඳව තමන් හොඳට තේරුම් අරගෙන ඒ සැපේ තුල ඉන්නවා. ආයි සංස්කාරකයකට බැඳෙන්නේ නැතුව, සංස්කාරකයකට බැඳලා නිවනක් හොයන්න බෑ. තණ්හාවෙන් නිවන හොයන්න බෑ. දෘෂ්ටියෙන් නිවන දකින්න බෑ. ප්‍රතික්ෂේපයෙන් නිවන ලබන්න බෑ. තණ්හාවෙන් නිවන දකින්න බෑ, ප්‍රතික්ෂේපයෙන් නිවන ලබන්න බෑ, දෘෂ්ටියෙන් නිවන දකින්න බෑ. එහෙනම් මොකද්ද ඔබ ගත යුත්තේ? අලුත්ම ක්‍රියාමාර්ගය. තණ්හාව දුරු කිරීමෙන් නිවන ලබන්න පුළුවන්. දෘෂ්ටි දුරු කිරීමෙන් නිවන ලබන්න පුළුවන්. ප්‍රතික්ෂේපේ නැති කිරීමෙන් නිවන ලබන්න පුළුවන්. අන්න සියලු ලෝකයන්හි පිහිටන ස්වභාවයෙන් ඔබ වෙන්ව කිසිදු ලෝකයකට හසු නොවන ස්වභාවයට පත් වුණාම එතෙන් අපි කියනවා ලෝකෝත්තර භාවයට පත් වුණා. සියලු ලෝකයන්ගෙන් නිදහස් වුණා. කිසිම ලෝකයක පිහිටියේ නැහැ. ලෝකෝත්තර කියන්නේ මේ ලෝකයෙන් පිහිටලා තව ලෝකයක පිහිටනවයි කියන එක නෙමෙයි. සියලු ලෝකවලින් ගැලවීම. මේක විඥාණයෙන් ගන්න බැරි දෙයක්. විඥාණං අනිදස්සං කියලා පැහැදිලි කරලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම විඥාණයෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. විඥාණයට දකින්න බැරි දෙයක්. ඔය සමහර අය විඥාණය අවදි කරගෙන නිවන හොයන්න විඳින්න උත්සාහ කළාට කවදාවත් විඥාණයෙන් දකින්න බෑ. ඔය Hindu භාවනා ක්‍රම මොනවා හරි කළා හිත එකඟ කරයි කියලා එහෙම නිවන් දකින්න බෑ. නිවන හසු වුණාම කෙනෙකුට ඒක දැනෙන්නේ කොයි විදිහටද? අදුක්කම සුඛ. අදුක්කම සුඛ. ඒ කියන්නේ ඒක සැප වශයෙන් දැනෙන්නෙත් නැහැ, දුක වශයෙන් දැනෙන්නෙත් නැහැ. නිදහස් බවක්, යම් ස්වභාවික නිදහස් බවක් දැනෙනවා විතරයි. ඒ තුල ඇති කරන දහම් සුවය තමයි යාගේ සුවය. විනීම නැහැ. විනීම හොයන්න එපා. අන්නේ දහමේ ඇලෙන්නේ හෙද සම්බරතින් ධම්මරතින් දිනාත් කියන දහමේ හැලෙන්නේ. එයාගේ විඥානය යොමු කරන පැත්තක යනවා. නමුත් ඒ ධර්මයේ මතු කරගත්ත කෙනෙකුට ධර්මය තුල වාසය කිරීම සුවයක්, සැපයක් බවට පත් වෙනවා. ඕනෑම දෙයක් දැස ඒ ප්‍රබුද්ධත්වයෙන් බලන්න පුළුවන්. ඒ අතහැරීමෙන් බලන්න පුළුවන්. අම කියන්නේ එකම දෙයක් දිහා දහ දෙනෙක් බලන්නේ දහ ආකාරයකට. ඒකයි වැදගත් වෙන්නේ. බැලීම නෙමෙයි වැදගත් වෙන්නේ, බලන ආකාරය, බලන ක්‍රමය. නිරෝධයෙන් බැලුවොත් ඔබට නිරෝධයම පේනවා. මේ ලෝකේ ඔබට සොයා ගන්න බැරි අසීරුම පුජ්‍යලයා ඔබම තමයි. ඔබට මේ ලෝව තේරුම් ගන්න බැරි, අවබෝධ කර ගන්න බැරි, දකින්න බැරි ඒ ආකාරයෙන් වටහා ගැනීමට අසීරුම පුජ්‍යලයා වෙන කවුරුවත් නැමේ ඔබම තමයි. ඉතින් ඔබ ඔබව තේරුම් ගත්තේ නැති තැනින් ඔබ ලෝකයා තේරුම් ගන්න උත්සාහ කිරීමේ පළක් තියනවාද? ඔබට ඔබ පාලනය නැති තැනින් ඔබ ලෝකයා පාලනය කිරීමට උත්සාහ කරන තැන පළක් තියනවාද? මේවා දැක 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 තමන්ගේ මේ අවිද්‍යාත්මක ගති ලක්ෂණ දුරු කරන්න. එවිට ඔබේ මනස ඒ අවුල් වියවුල් වලින් නිදහස් වෙනවා. සංසුන් බවට පත් වෙනවා. ඔබේ කැමැත්තටවත් දෙවියෙක්ගේ කැමැත්තටවත් කාගවත් කැමැත්තටවත් මේ ලෝකෙ කිසි දෙයක් පවතින්නේ නැහැ. පවතින්නේ ස්වභාවය. කාගවත් කැමැත්තට පවතින දෙයක් නැහැ. තියෙන්නේ ස්වභාවය. ඒ ස්වභාවයද තමයි එදා දෙවියන් කියලා කිව්වේ. පස්සේ ඒක පුජ්‍යල නිර්මාණයක් බවට පත් වුණා. පුජ්‍යලෙක් කියලා හිතන්න පුරුදු වුණා. පුජ්‍යලෙක් නම් දෙවියන් කියන්නේ ස්වභාවයට. මාරය කියන්නේ ස්වභාවයට. ඉතිරි නැතිව අතහරින්න. ඉතිරි නැතිව අතහරින්න. කොහොමද ඉතිරි නැතිව අතහරින්න? ඔබ අතහරින්නේ පංච උපාදානස්කන්ධයයි අතහරින්න ඕනේ. ඉතිරි නැතුව පංච උපාදානස්කන්ධය එකක්වත් ඉතිරි නැතුව අතහරින්න ඕනේ. ඔන්න බලන්න, රූප සියල්ල, වේදනා සියල්ල, සංඥා සියල්ල, සංකාර සියල්ල, විඥාන සියල්ල ඉතිරි නැතිව අතහරින්න. ආය වෙන මොකුත් අතහරින්න ඕනේ නැහැ. රූප කියලා කියන්නේ ඔබේ ඔය ඇස් ඉදිරියේ මැවෙන රූප වලට ඇලෙන ගැටෙන ස්වභාවය කියනවා. වේදනා කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියලා අපි සරලව තේරුම් ගන්න කමකෝ. ඈ ඊට පස්සේ සංඥා කියලා කියන්නේ ඔය ඉන්ද්‍රයන් වලින් ඕනම මොහොතක ඔබ යම් පැත්තකට හරවන, එහෙම නැත්නම් වෙනස් බවට පරිවර්තනය කරන, එහෙම නැත්නම් ඇදෙන ගතියක් ඉලක්කයකට යන ස්වභාවයක් තියෙනවා. අර මාර්ග සංඥාවකින් කරන්නේත් ඒකනේ. අපිව යම්කිසි කම්පන වේගයකට පරිවර්තනය කරන දෙයක් ඒක. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් වලින් මනසින් එන සංඥා තියෙනවා. සංස්කාරක වශයෙන් ගොඩනගලා හදලා ගන්න දේවල් තියෙනවා. අතීත, අනාගත, වර්තමාන වශයෙන් සහ මේ විඥාන වශයෙන් කියලා කියන්නේ. විඥානය කියන්නේ අවදීන් එයා සොයලා සොයා ගන්න. විඥාණයට හසු වෙන්නේ අනිවාර්යෙන් ඉන්ද්‍රිය ගෝචර දේවල් විතරයි. මේ විඥාණය කියන එක තුල ඇලිලා හිටියාමත් ඒකෙන් තමන්ට විශාල වෙහෙසක් ඇති වෙන්නේ. මොකද විඥාණයෙන් දකින්න උත්සාහ කරනව කරනව විඥාණයට දකින්න බෑ. ඒ විඥාණයට ආතහරිනවා. ඒ විඥාණයට ආතහරියට පස්සේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පස් ආකාරයෙන්ම පහ අත්හැරියද පස්සේ මොනවද තව අත්හරින්න තියෙන්නේ මට කියන්න. මුකුත් ඉතිරි වෙන්නේ නැහැ. ඊළඟට කියයි අස, කන, නාසය, දිව, ශරීරය ඒව තියෙනවා. අර පහට මේ කියන දේවල් වල ඒ පහේ තියෙන අර ඔක්කොම සමස්ත ආධ්‍යාත්මය කියන එක ඔක්කොම කැටි කළා ඒක පහකට මොනවද මේ පංච උපාදානස්කන්ධය කියන පහ කෙටියෙන් සලකන ගත්තොත් එහෙම මේ මන කියන ස්වභාවය තුළ ඔය ඔක්කොම පහම ක්‍රියාත්මක වෙනවා සම්පූර්ණයෙන් මන අතහැරීම තමයි පංච උපාදානස්කන්ධය අතහැරීම ඊට පස්සේ යාගේ ගමන නිසංසලයි සංසුන් අවේදිතයි නිරෝධ සහගතයි විමුක්ති දායකයි ප්‍රභාසරයි ඔබ යම් වේදනාවක් විඳින අවස්ථාවන්වල ඔබ දෙස හැරී බලන පංච උපාදානස්කන්ධයෙන් ඔබ කවර දෙයක ඇලිලාද ඉන්නේ කියලා. එකක් මුල් කරගෙන අනිත් දේවල් පිටපසෙන් තියෙන විදිහට ඇලෙනවා. පංච උපාදානස්කන්ධය එළඹ ගැනීම නොසිටීම, ඉන්ද්‍රියන් තුල නොපිහිටීම නිසා ඇතිවන විමුක්තිදායීසෝය ඔබට ලබන්නට පුළුවන්. ධර්මයත් අතහරින්න යන්නේ නැහැ. ධර්මයත් අතහරින්න ගියොත් එහෙම. ඒකේ ධර්මයේ අපි ඇලෙනවා. ධර්මයේ සංස්කාරයක් නෙමෙයිනේ. වැරදි විදියට ධර්මය ගන්නවා කියන්නේ පංච උපාදානස්කන්ධය නෙමෙයි. වැරදි විදියට ගත්තොත් තමයි ධර්ම සංකාර බවට පත් වෙන්නේ. ධර්ම සංස්කාරයක් හැටියට ගන්න නැති විදියක් තියෙනවා. නිවැරදි ආකාරයට ධර්මය ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ධර්මයේ අපි ඇලෙනවා. එක එක වෙලාවක බුදුහාමුදුරු ධර්ම සංකාරය අතහරින්න කියන තව වෙලාවක කියනවා සබ්බ රතින් ධම්ම රති ගිනාති කියලා. ඉතින් ඒ අවස්ථාවන් ප්‍රභේදනය කරලා තමයි තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. අතන පැහැදිලි කරන්නේ ධර්ම සංස්කාර බවට පත් වෙන අවිද්‍යාසහගත. ওই ආගම් වගේ ලබ්ධික භාවයන් වල විදාගන්නේ. ඒව තමයි ධර්ම සංකාර. එතකොට අපි නිවැරදි ආකාරයෙන් ධර්මයේ දන්න තැන අපි ධර්මයට ඇලෙන්න ඕන. ඒ ධර්මයට ඇලෙන ධර්මට අපි අනිත් සංස්කාර ලෝකේ නිදහස් වෙනවා. මොකද ධර්මයට ඇල්ලනවා කියන්නේ සංස්කාරයක් නෙමෙයි. තමන්ට ආවේනික විදියට, තමන්ට පහසු විදියට මූලික සිද්ධාන්ත ටික ඉගෙන ගත්තට පස්සේ සත්‍යයක් පදවනවා. වාගේම තමන්ගේ මනසත් තමන්ට සතුටු වන්දමින් ප්‍රසන්න වන්දමින් පැදවීමේ කුසලතාවය ධර්ම අවබෝධය කරන තැනත්තා තුළ තියෙනවා. නේද? ඒක තමයි ප්‍රඥාවන්ත බව කියන්නේ. ඇස් දෙක පාදල දුන්නට පස්සේ වෛද්‍යවරයා ගමන් බිමන් යන හැටි උගන්වන්න වෛද්‍යවරයාට හැකියාව නැහැ. එයා ඇස් දෙක දැකලා ඒක ඉගෙන ගන්න ඕන. ඒ පුජ්‍යල දෘෂ්ටියෙන් එහා දකින්නට වෙන අවබෝධය පහළ වුණාට පස්සේ එයාගේ පැවැත්ම සැනසෙලිදායක කර ගැනීම වගකීමේ අසතු. මොකක්ද කරන්න ඕන? අතහැරීම. කොච්චර දුරට? සියල්ලම යනු අතහැරීමත්. අතහැරීම ඊට එහා ඊටහා තා මොනව හරි තියෙනවා නම් ඒවත් අතහරින්න. ඊට පස්සේ අහන්න එපා මොකද්ද අපි අල්ල ගන්න ඕන කියලා. අල්ල ගන්න කිසි දෙයක් නැහැ. මේ අත්හරින්න කියලා කියන්නේ ඔබේ දෙයක් නෙමෙයි. අනුන්ගේ දෙයක් අත්හරින්න. ලෝකෙට අයිති දේ ලෝකෙට අත්හරින්න. ඔබට අයිති දෙයක් තියෙනවා නම් පමණක් තියාගත්තට කමක් නැහැ. ඒ කියන්නේ අවුරුදු 500ක් හරි ඒක ඔබ සතුව බවදින්න ඕන. ඔබට අයිති දෙයක් නම් මම ඉතින් එහෙම දෙයක් මොන ගහන එකක් නැහැ. අනුන්ගේ ඉඩම් වල තමන් මුල් ගලලා දාගෙන මගේ කියලා හිතන් ඉන්න මිනිස්සෙක් වාගේම තමන්ට අයිති නැති තැනක මම මගේ ආත්මය, මගේ දරුවෝ, මගේ බිරිඳ, මගේ ස්වාමියා, මගේ දීපල, මගේ ඊට කඩන් කියලා හිතාගෙන සිහිනයක වසර 100කට උපරිමයකට යටත්ව සුළු කාලයක් මනෝ ලෝකයක ජීවත් වෙන මානසික රෝගීන් පිරිසක් තමයි පුතජන සත්වයා කියලා කියන්නේ. සියලු ආගම්වල, සියලු ජාතීන්වල, සියලු රටවල්වල ඉන්න මේ පුතජන සත්වයාගේ ස්වභාවය ඒ මනෝභාවයයි, ඒ මනෝලෝකයයි. එකකින් ආත්මෙ දෙන නිදහස් වෙන ජීවිතේ අත්දකින්න අවබෝධ කරගන්න ඔබටත් ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට ආර්ය ශ්‍රාවකයන්ට ලැබුණු ඒ සද්ධා මෙරිය සති සමාධි ඵලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන හැමදෙනාටම තෙරුවන් සරණයි.